අද 2024 මැයි මස 5 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණුවන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන්ද පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අපි උත්සාහයක් ගන්නවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති නතත් සුඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති නතත් චන්දිමා භාසී තමෝ තත්ත න විජ්ජති යදාච අත්තනා වේදී මුනිමෝ නේන බ්‍රාහ්මනෝ අතරූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්ඡති තී.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මේනින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට අද මේ ලැබිලා තියෙන වෙලාව ප්‍රයෝජනයට අරගෙන අපි හැම දෙනාම යම් කිසි විදියක හොයන, බලාපොරොත්තු වෙන යම් කිසි දෙයක් පිළිබඳ කතා බහක් කරන්න බලමු. ඉතින් මොකද්ද මේ හොයන දේ, බලාපොරොත්තු වෙන දේ? අපි මේ හැම දෙනාම මේ විදියට හොයමින් බලාපොරොත්තු වෙමින් කල් ගෙවන්නේ මොකද්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මට හිතුණා මේ පොඩි කතාවක් කියලා පටන් ගන්න. ඒකේ තියෙන්නේ නසරුදීන්ගේ කතාවක්. නසරුදීන් දවසක් කොහේ හරි ගමනක් යනකොට පාරේ අයිනේ වාඩි වෙලා ඉන්න මිනිස්සෙක් හම්බ වෙනවා. මේ මිනිස්සයා බොහොම හොඳට හැඳ පැළඳගත්ත, වස්තු සම්භාර ඇති පුද්ගලයෙක් බව පේනවා. ඉතින් මේ නසරුදීන් අහනවා, මොකද මේ වාඩි වෙලා ඉන්නේ? ඒතර මේ තැනත්තා කියනවා, මං මේ විදියට මම බොහොම පොහොසතෙක්. බොහෝසතෙක් මට මේ විදියට මිල මුදල් බොහෝ තියෙනවා. හැබැයි ඒ වගේම මම හැම වෙලේම හිත කන ගැටුවෙන් මහ එපා කරපු වෙහෙසකින් තමයි මම කල් ගෙවන්නේ. එක පැත්තකින් මම හරි පොහොසත්, මේ විදියට අවශ්‍ය වස්තු සම්භාර සියල්ල මම රැස් කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් මගේ හිතේ සැනසීමක් විවේකයක් නැහැ. මම මහ එපා කරපු වෙහෙසකින් පීඩාවකින් කල් ගෙවන තැනැත්තෙක්. ඉතින් මම මොකද කරේ? මම කල්පනා කරා, මගේ මේ සල්ලිත් අරගෙන කොහේ හරි මේ සැනසීමක් තියෙන දිහාවක් හොයාගෙන යන්න ඕනේ, සැනසීමක් ලං කරගන්න ඕනේ කියලා. මගේ තියෙන වස්තු සම්භාරයි, අවශ්‍ය දේවලු අරගෙන මං මේ විදියට සැනසීම හොයාගෙන යනවා. සර්ච් ඔෆ් ජෝයි කියලා තමයි කියන්නේ. මේ විදියට මේ සැනසීමක් විවේකයක් හොයාගෙන යමින් තමයි මම ඉන්නේ කියලා මේ තැනැත්තා කියනවා. ඉතින් එහෙම කිව්වට මොකද මේ තැනැත්තා ඊට පස්සේ කියනවා, තාම මට හම්බුනේ නැහැ, තාම මම බලාපොරොත්තු වෙනවා මේ දේ හොයාගන්න. ඉතින් ඔහොම කිව්වහම නසරුදීන් පොඩ්ඩක් වෙලා මේ තැනැත්තා දිහා බලාගෙන ඉඳලා මොකද කරේ? අර තියුණ බෑග් එක අරගෙන පැනලා දිව්වා. අර වස්තු සම්භාර මිල මුදල් ඔක්කොම දාලා තියුණ මේ මිනිස්සගේ මල්ල අරගෙන නසරුදීන් පැනලා දිව්වා. ඉතින් මොකද කරේ? දැන් ඉතින් බෑනේ, මේක නැති වුණොත් බෑනේ කියලා ඔන්න ඉතින් එලවනවා. දුවනවා 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 දුවනවා. කොහොම හරි නසරුදීන් අල්ල ගන්න බැරි වුණා. මෙතනත්ත වේගෙන් පැනලා ගියා. පැනලා ගියාට පස්සේ ඔන්න ටික දුරක් දුවලා දැන් අර පුද්ගලයා එනවාද කියලා බලනවා. බලනකොට පේන්න නෑ. ඉතින් මොකද කරේ, බෑක් එක පාර මැද්දේ ආපහු තියලා කැලේ ගිහිල්ලා හැංගිලා ඉඳියා. ඉතින් එහෙම හැංගිලා ඉනකොට අර පුද්ගලයා බොහොම වෙලාවකට පස්සේ දුගන දුගන ඇවිල්ලා බලනකොට බෑක් එක තියෙනවා. අනේ ඉතින් බොහොම සතුටින් මේ බෑක් එක බදාගෙන උඩ පැන පැන නටමින් වටේ කැරකිමින් බොහොම සන්තෝෂයක් මේ තැනැත්තා ප්‍රකාශ කරා. යාන්තම් මගේ බෑග් එක නැවත හම්බුණා කියලා සැනසීමක් මේ තැනැත්තට ඇති වුණා. ඉතින් මේ විදිහේ දෙයක් දැකපු මේ නසරුදීන් අන්න අර කැලේ ඇතුලේ ඉඳගෙන කල්පනා කරනවා, මේ සැනසීම එයා ගාවම තියුණා. එයා ගාවම තියුණා මේ මුළු කාලේ පුරාවට. හැබැයි එයාට හොයාගන්න ලැබුණේ නැහැ. මේ තමුන් ලාවම තියුණ සැනසීමක් තමයි මෙයා බලනකොට මේ හොය හොය ගිහිල්ලා තියෙන්නේ කියලා නසරුදීන් නිකන් උදාන වාක්‍යයක් වගේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න වගේ සිදුවීමක්, ඔය වගේ කතා බහක් අද දවසේ අපිට මේ ඉදිරිපත් වෙලා තියෙන දේ ගැන මතක් කරන්න සුදුසුයි. ඉතින් අර කියනා වගේ අපිත් අර විදියට මලු පුරෝගෙන කද මලු බැඳගෙන මොකද්ද හොයමින් කල්ගත කරනවා. බොහෝ දේවල් ලං කරගෙන තියෙනවා, වස්තු සම්භාර තියෙනවා, මේ විදියට දේවල් ලැබිලා තියෙනවා. නමුත් අන්න තාම හිත කනගාටුයි. තාම මේ විදියට වෙහෙසෙමින් පීඩාවට පත් වෙමින් කල් ගෙවනවා. අර විදියට අහස සූරණ ගොඩනැගිලිවල අපායක වගේ ජීවිත ගෙවනවා. බොහොම වටිනා ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා, ආභරණ වලින් සැරසිලා දුකසේ කල් ගෙවනවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවය දකින කෙනෙක් කොහෙන්ද මේක හොයාගන්නේ, කොහොමද මම සැනසීමක් ලබා ගන්නේ කියලා අර විදියට බඩු භාණ්ඩ පැක් කරගෙන හොයාගෙන යන්න පුළුවන් බාහිරේ. බාහිරේ හෙව්වට මොකද, අර නසරුදීන් කිව්වා වගේ හම්බ වෙන විදියක් නැහැ. මොකද මේ තැනත්තා හොයන්නේ වැරදි තැනක. වැරදි තැනක හොයන්නේ. ඒ වෙනුවට මෙන්න මේ තමුන් තුල මේක හොයාගන්න, තමුන් තුල මේ දෙය තියනවා කියන අදහස තමයි මේ පුහුණුව විදියට අපි ඉදිරිපත් කරන්නේත්, මේ භාග්‍යතුන් වහන්සේ අපිට ගෙන හැර දක්වන්නේ. එහෙම නැතුව මේක මේ බාහිරේ හොයලා වැඩක් නැහැ. බාහිරේ ප්‍රශ්න, ගැටලු, වෙහෙස, පීඩා, නොයෙකුත් විෂම පුද්ගලයෝ, ඔය වගේ දේවල් කොතෙකුත් තියනවා වෙන්න පුළුවන්. එහෙම දේවල් දකිනකොට මේ තැනැත්තා කියනවා, බලන්න මගේ ජීවිතේ අපායක් වගේ, මේ පුද්ගලයා හින්දා තමයි මට ඒක වෙලා තියෙන්නේ. මේ ස්වාමි පුරුෂයා හින්දා තමයි, මේ භාර්යාව හින්දා තමයි, මේ කරදරේ හින්දා තමයි, මේ විපත හින්දා තමයි කියලා ওই විදියට නොයෙකුත් හේතු කාරණා දක්වනවා. කියනවා මේ මනුස්සයා නැත්තම් මම සතුටින් ඉන්නවා කියන වගේ අදහසක් ගෙනහැර දක්වනවා. මේ විපත නැත්තම් මම සතුටින් ඉන්නවා කියන අදහසක් ගෙනහැර දක්වනවා. නමුත් අර බොහොම ධනවත් අර පුද්ගලයා වගේ තමයි අපිත් මේ විදියට බොහොම ධනයක් තියෙනවා. මේ වුණාට ඇතුළතින් විඳෝමින් දුක්කෙමින් කල් ගෙවනවා. ඉතින් එන්නේ විදිහේ දේකට පිළිතුර මොකද්ද? තමුන් තුල මේ කී දේ, තමුන් තුල මේ එදා ඉඳලා බලාපොරොත්තු වෙන සැනසීම තියනවා කියන අදහස තමයි මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ සැනසීම හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක්, පුහුණුවක් භාග්‍යතුන් වහන්සේ අපිට ගෙන හැර දක්වනවා. මේක බොහොම සරලව සංකීර්ණත්වයක් නැතුව කාට කාටත් අඳුර ගන්න පුළුවන් දෙයක්, බොහොම පහසුවෙන් දැන හඳුර ගන්න පුළුවන් දෙයක්. ඒක එහෙම නිකන් ලොකු සංකීර්ණ කරන්න අවශ්‍ය නැහැ. ඒක මේ ලොකු බර වචන දාන්න අවශ්‍ය නැහැ. ඒක ඒ විදිහේ බර වචන දාලා සංකීර්ණ කිරීම තුලින් ඒ ක්‍රියාවලිය තුලින් මොකද්ද බිස්නස් එකක් කරෙන්න, මොකද්ද ආදායම් උපයීමක් කරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් මේ පුහුණුව බොහොම සරලව අපිට පෙන්눔 කරන්න පුළුවන්. සිහියක් පිහිටවා ගැනීම කියන අදහස. සිහියක් පිහිටවා ගැනීම කියන අදහස. එතකොට ඇවිදින ගමන් වාඩි වෙලා ඉන්න ගමන් මේ විදියට සිහියක් පිහිටවා ගන්න පුළුවන්ද? මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්ද? වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන බොහොම සරල උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ආධුනික කෙනෙක්ට වගේ යෝජනා කරන දේ තමයි දවසකට විනාඩි 20ක් විතර මේ විදියට ඇවිදින්න. ඇවිදින්න. සපත්තු සෙරප්පු නැතුව මේ පොළවේ පය ගහලා ඇවිදින්න. ඇවිදිනකොට මේ පතුල් තද වෙන බව, මේ කය ඇවිදින බව දැනෙනවද කියලා බලන්න. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා ඉන්න විවේකීව ඉරියව්ව හදාගන්න. ඊට පස්සේ එහෙම වාඩි වෙලා ඉන්නකොට මේ කය තද වෙලා තියෙන බව, හුස්ම වැටෙන බව දැනෙනවද කියලා බලන්න. අර විදියට සිතිවිලි එන්න පුළුවන්, වටපිටාවේ සද්ද ඇහෙන්න පුළුවන්. ඒ දේවල් හරි. ඒ දේවල් ඔක්කොම සාධාරණයි. නමුත් ඒ අතරේ මේ නැවත නැවත හුස්ම වැටෙනවා. ඒ අතරේ මේ නැවත නැවත පතුල පොළවේ වදිනවා. දැන්නේ අවදි භාවය අපිට තියාගන්න බැරි නෑ. කාටුණත් පුළුවන්. කාටුණත් පුළුවන්. ඔන්න සරල පුහුණුව තමයි තියෙන්නේ. ඒකත් මේ දවසක් කළා හරිද දැන් වැඩේ කියලා අහන්න එපා. ඒ වෙනුවට නිකන් නිතිපතා විනාඩි 20 වගේවත් ඇවිදීමක් හිඳීමක් විදියට පුරුදු කරන්නකෝ. එහෙම මාසයක් හමාරක් පුරුදු කරන්නකෝ. මාස දෙක තුනක් පුරුදු කරන්නකෝ. අවුරුදු දෙක තුනක් පුරුදු කරන්නකෝ. අන්නේ විදිහේ පුහුණුවක් තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩ දෙනෙක් හිතනවා, කල්පනා කරනවා, දැන් හරිනේ, දැන් මම සතියක් කරා හරිද කියලා, දැන් ඉවරද කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් නැවත නැවත හුරු කරලා බලන්න. ටිකෙන් ටික පුහුණු කරලා බලන්න. ටිකෙන් ටික පුහුණු කරනකොට හුරු කරනකොට තමයි ඔය කී ස්වභාවය වෙනස් වෙලා, තමුන්ගේ ඇතුළත වෙනස් වෙලා, අන්න යම් කිසි විවේක සැනසීමක් තම තමුන්ට ලං වෙලා එන්නේ. එහෙම නැතුව මේක නිකන් මැජික් පිල් එකක් වගේ අර පෙත්ත බීපු ගමන් වැඩේ හොඳ වෙනවා කියන එහෙම විසඳුමක් නෙමෙයි. ඊටදී බොහොම ප්‍රායෝගික සයන්ටිෆික් විසඳුමක් තමයි තියෙන්නේ. අන්න ක්‍රමානුකූලව මේ හිත වෙනස් වෙනවා. හිතේ ස්වභාවය පරිවර්තනය වෙනවා. ඒක හිත කියන එක අදාළ නැත්නම් අද කාලේ විද්‍යාඥයෝ වගේ කියන විදිහට මොළේ වෙනස් වෙනවා. නියුරෝ ප්ලාස්ටිසිටි කියලා කියනවා. ප්ලාස්ටික් බ්‍රේන් එකක් ගැන කියනවා. මේක මේ වෙනස් වෙන්න පුළුවන්. මේකේ පරිපත වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඉතින් කාලයක් යනවා. ඒක දවසෙන් වෙන්නේ නැහැ. අර ස්ථාවර වෙච්ච පරිපත, අර විහෙස පීඩාව ඇති වෙන පරිපත වෙනස් වෙලා ඒ වෙනුවට විවේකී ස්වභාවයක් ඇති මනසක් නැත්නම් මොළයක් වර්ධනය වෙලා එන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ උත්සාහයක් පුහුණුවක් තුළින් බොහොම සරලව මෙන්න මේ කියන විදිහේ අර මේ ජීවිතේ පුරාවට හොයපු විවේකයක් සැනසීමක් සතුට කියන අදහසම නෙමෙයි. අර නිකන් pursuit of happiness කියලා කියනවනේ. happiness කියන අදහසට තදින් peace කියන අදහස තමයි ඔතන ගැලපෙන්නේ. සතුටකටත් වැඩි අපි සැනසීමක් තමයි හොයන්නේ, බලාපොරොත්තු වෙන්නේ. ඒක වැඩි වැඩියෙන් තේරෙන්න පටන් ගන්නවා වැඩි වැඩියෙන් සතුට හොයපු කෙනෙක්ට. වැඩි වැඩියෙන් සතුටක් හොයාගෙන ගියපු කෙනෙක්ට තේරෙනවා මේ සතුටට වැඩියත් මොකද්ද මේ කරදර බාධක නැති විවේකයක් තියෙනවනම්, මේවෙන් දුරස් වෙලා ඉන්න තියෙනවනම්, මේ වෙහෙස පීඩාව නැතුව ඉන්න පුළුවන් නම් කියන අන්නේ විදිහේ විවේකයක් සැනසීමක් ලං කරගන්න හැකියාවක් මේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එන්නේ ක්‍රමවේදයේ හැකියාව අපි පුහුණු කළ යුතුයි. එතනයි තියෙන වැඩේ. එහෙම නැතුව වෙන කෙනෙක්ට මේක කළා දෙන්න බෑ. වෙන කෙනෙකුට උනන්දුවක් ඇති කරවන්න පුළුවන්. වෙන කෙනෙක්ට මේක කරන විදිය පිළිබඳ අදහසක් ලබා දෙන්න පුළුවන්. නමුත් තම තමුන්ගේ වගකීමට එනවා මම කොපමණ මේක පුරුදු කරනවද, කොයි විදියේ උත්සාහයකින් කැපවීමකින් මේක කරනවද කියන එක. ඉතින් ඒ කැපවීමට උත්සාහයට අනුව තම තමුන්ට ප්‍රතිඵලත් ලැබේ. මෙතන මේ විදිහේ ක්‍රමවේදයක් තමයි අවශ්‍ය. ඒකට අත්‍යවශ්‍යම දෙයක් තමයි සාමාන්‍යයෙන් අර අපි කියන්නේ කමඨාන් සුද්ධ වෙනවා කියලා. කමඨාන් සුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? මේ කරන පුහුණුව නිවැරදි දිකේන ප්‍රතිවේක්ෂාවක්. එහෙම නැත්නම් වෙන පුරුදු කරපු කෙනෙක්ගේ ෆීඩ්බැක් එකක් අවශ්‍ය වෙනවා. ඒක වැරදුනොත් ඒක පැටලුනොත් අන්න ගොඩ දෙනෙට මේ වැඩේදී ඔය කී විදිය සැනසීමක් ලංකරගන්න අමාරුයි. ඒ වරද සිද්ධ වෙනවා. ඒක නිසා යම් කිසි විදියක තම තමුන්ට මනාප විශ්වාස යම් කිසි ගුරුවරයෙක්ගෙන් නැවත නැවත උපදෙසක් ගැනීම අවශ්‍යයි. එහෙම නැත්නම් අපි ගොඩක් කලාවට ගිහිල්ලා පැටලිලා පඹගාලක පැටලිලා නැවතත් අහවර වෙන ගතියක් තියෙනවා. ඒක නිසා පුහුණුවක් පිළිබඳ ෆීඩ්බැක් එකක් මම මේ කරන විදිය හරිද? ඇවිද්ද පමණින් භාවනා කරවෙන්නේ නැහෙනේ. වාඩි වෙලා ඉඳිය පමණින් භාවනා කරවෙන්නේ නැහැ. ඒ වගේම ඔය එක එක්කෙනා කියන විදිහට කරපමණින් භාවනා කරවෙන්නේත් නැහැ. නානා ප්‍රකාර අදහස් කියනවනේ එක එක විදිහ ඒවා කියනවා. මම මෙහෙම කරන්න, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියලා එක එක විදිහ ඒවා කියනවා. ඒ පමණින් භාවනා කරවෙන්නේත් නැහැ. ඒතර මේ සිහියක් පුරුදු කිරීම පිළිබඳ දාන්න ඒක කළා තියෙන කෙනෙක්ගෙන් යම් කිසි විදියක සහයෝගයක් අවශ්‍යයි, විශේෂයෙන් මුල් අවදීදී. අර මූලික ෆවුන්ඩේෂන් එක තියෙනවා නම් ඊට පස්සේ කොච්චර කල් ගියත් පැටලෙවෙන්නේ නැහැ. දැන් පහුගිය දවසකත් ඇවිල්ලා ඉන්න ඉන්දියා කෙනෙක්, ඒකේ නම් මේ දීර්ඝකාලීනව භාවනා කරන්න මම පැවිදි වෙන්න කැමනාපෙන් තමයි ඉන්නේ කියලා මේ හොඳට ඉගෙන ගත්තේ ඒ වගේ කොල්ලෙක්. ඉතින් ඒ ඇවිල්ලා දවස් දෙක තුනක් මේ විදියට හම්බ වෙනකොට මම කියන්න උත්සාහ කරපු දේ තමයි, දැන් ඔයා ඔය ලොකු ගමනක් යනනේ ඇවිල්ලා ඉන්නේ, දීර්ඝකාලීන මේ ලයිෆ් ටයිම් ජොබ් එකක් බාරගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට හදිස්සියක් නැහැ, කලබල වෙන්න එපා. මේ රිපෝට් එක බලන්න, ඕකේ ගොඩාක් උත්සාහ කරනවානේ නිකන් මේ අදීවරයි හෙටිවරයි කියලා වගේ කියන්නේ. එහෙම කලබල වෙන්න එපා. ඒ වෙනුවට ඔයාගේ ෆවුන්ඩේෂන් එක හදාගන්න. මොකද ෆවුන්ඩේෂන් එක කියන්නේ? මගේ මේ සිහිය තැබිය යුතු තැන කොහෙද කියලා හරියට කියන්න ඔය කමටහන් වාර්තාව ඉදිරිපත් කරනකොට. ඒක දන්න බව තේරෙනවා, හැබැයි කියවෙන්නේ නැහැ වාර්තාවේ. මේ හුස්මට ප්‍රමුඛතාවය දීලා ලියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ පතුල තමයි මම බලන්නේ කියලා කෙලින් කියන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා මේ හිතවිලි එනවා, මේ විදියට ආලෝක පේනවා, මේ විදියට මෙන්න මේ මට තේරුණා මේ පංච ඉන්ද්‍රිය පංච උපාදානස්කන්ධය මේ මට ග්‍රහණයට අහු වුණා කියලා මෙන්න මේ විදිහට කියන්න උත්සාහ ගන්නවා. ඉතින් අර මූලික පදනම නැති වුණ ගමන් මොකද වෙන්නේ? මුල් දවස්වල ඔහොම කරගෙන ගිය හැකි. අනේ අවුරුද්දක් හමාරක් යනකොට පැටලිච්ච දිහාවත් හොයාගන්න බැරි විදිහට පැටලෙනවා, අවුල් වෙනවා. ඒකෙ හින්දා ඔය අලුතෙන් විශේෂයෙන් පුහුණුවකට බැස ගන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ඔය පරණ කොයාරි වෙන වෙන ඒවා කරලා ආපු කෙනෙක්ට අපි නැවත නැවත මතක් කරනවා ඔයා ඔය භාවනාව මේ ඉලක්කයක් මේක මේ ඉක්මනට කරලා ඉවර කරගන්න ඕනේ කියන තදියම හදාගන්න එපා. ඒක එයි, ඒක ගැටලුවක් නෑ. ඒ වෙනුවට ඔයාගේ ෆවුන්ඩේෂන් එක හදාගන්න. මේ ඇවිදින ගමන් මගේ සිහිය තියන්න ඕනේ කොහෙද? ඒක කියන්න හරියට. ඒක කියන්නේ ඒකට ප්‍රමුඛතාවය දෙන්න. මේ පතුලේ දැනෙන දැනීමට ප්‍රමුඛතාවය දීලා ඔය භාවනාව කරන්න, වාර්තාව ලියන්න. භාවනා කරනවා වාර්තා ලියනවා කියන්නේ දෙකක් නෙමෙයි, ඒකත් එක. භාවනාවේ යෙදෙන බැල්මනේ, භාවනාවේ පුහුණු වෙන බැල්මනේ වාර්තාවට ලියවෙන්නේ. ඊළඟ වාඩි වෙලා ඉන්නකොට නම් මේ හුස්ම වැටෙන බව දැනෙනවා නම් ඒක හරි, පිම්බීම හැකිලිම හරි, මොකක් හරි, මේක තමයි මම මගේ ප්‍රමුඛතාවය. මේ ප්‍රමුඛතාවයට අනුව මම කල් ගෙවනවා කියන පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕනි. මම මේ හුස්ම බලනවා වාඩි වෙලා. එහෙම නැත්නම් මම මේ විදියට මේ පිම්බීම හැකිලිම බලනවා කියලා ඒ විදියට කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ ප්‍රකාශය, ඒ පැහැදිලි බව නැති වුණොත් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට අර විදියට මේ උත්සාහ කරනවා, මහන්සි වෙනවා. හැබැයි පැටලිලි තමයි වැඩිපුර තියෙන්නේ. පැටලව ගන්නවා. සමුම්ම පැටලිලා අන්තිමට වෙහෙස පීඩාවකට ලක් වෙනවා. අන්තිමට මේ භාවනා කරන්න ඇවිල්ලා කලින්ට වැඩිය දුකක් මට ඇති වුණා කියලා අන්න චෝදනත් නගනවා. ඒක නිසා අලුතෙන් පුහුණුවක් පටන් ගන්න කෙනෙක්, වෙන වෙන දේවල් කරලා ඇවිල්ලා මේකට අලුතෙන් බැස ගන්න කෙනෙක්, එයාට අපි නැවත නැවත කියනවා ප්‍රමුඛතාවය හඳුන ගන්න. ප්‍රමුඛතාවය හඳුන ගන්න. ඒ ප්‍රමුඛතාවය හුස්ම, මේ ප්‍රමුඛතාවය පතුල. ඒක ප්‍රමුඛ කරගෙන කතා කරන්නේ, ඒක ප්‍රමුඛ කරගෙන පුහුණු කරන්න කියලා. ඒතර ඔහොම කියපු ගමන් තව ගොඩ දෙනෙක් පටලව ගන්න දෙයක් තමයි මේ භාවනා කරනවා කියන්නේ සිහිය පිහිටවනවා කියන්නේ මේ හිත එක්තැන් කිරීමක් කියලා. දැන් පහුගිය දවස්වල සමිට් එකක් තිබුණා. සමිට් එක පටන් ගන්නකොටම ඉතින් ඒ කට්ටියට දෝෂයක් කියන්න බෑ, ඒගොල්ලෝ ඉතින් පුහුණු කරලා නෙමෙයිනේ කියන්නේ මේ මේ පිරිසට හිත බඳවන්න කියනවා. නිවේදිකාව විදියට ඇවිල්ලා කියනවා. නමුත් පටන් ගන්නකොටම කිව්වේ මොකද්ද? මේ හිත එක්තැන් කිරීම ගැන. සම්පූර්ණ එතනම අවුට් යනවා. මොකද හේතුව හිත එක්තැන් කරන්න ගියපු ගමන් ඔන්න වලිග හපාගත්තා වගේ සමහර කෙනෙක්ට. ඒක නිසා අපි නැවත නැවත කියනවා මේක අවදි භාවයක්, සිහියක්, අවදි භාවයක්. අවදි භාවයේ ප්‍රතිඵලයක් විදියට හිත එක්තැන් වෙන්න පුළුවන් හුස්මට. මේකේ ගැටලුවක් නැහැ. ඒක අමතර වාසියක්. හැබැයි පටලව ගන්න එපා මොකද්ද මේ පුහුණු කරන්නේ කියලා. මේක මේ සිහියක් පුරුදු කරන්නේ, සිහියක් පුරුදු කරන්නේ. අර වගේ මහා අපි හිතමු ඒ වගේ සමිට් එකක රැස් වෙලා ඉන්න ඒ වගේ ලොකු පිරිසක්. අමතලා වුණත් අපිට අහන්න පුළුවන්. හරි දැන් අපි මම දැන් මෙතන කියන තැනට ආවොත් ඔගොල්ලන්ට මොකද දැනෙන්නේ? ආ දැනෙනවා මේ මේ AC එක ඇඟට වදිනවා දැනෙනවා. මේ මේ කතා බහ කරන සද්දේ ඇහෙනවා. මේ විදියට හුස්ම වැටෙනවා දැනෙනවා. මේ සීට් එකට තද වෙලා වාඩි වෙලා ඉන්නවා දැනෙනවා. මේ වටපිටාව මට පේනවා. ඔන්න ඔය කියන අවදි භාවය. ඔය සරලත්වය. ඒ තමයි පුරුදු කරන සිහිය. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපිට අර විදියට වැඩි වැඩියෙන් හුස්මට හිත ගන්න පුළුවන් වෙයි. හුස්ම ගැන අපේක්ෂාවකින් කල් ගෙවන්න අපි උත්සාහ කරන බවත් හැබෑව. අන්න එහෙම නැත්නම් ඇවිදිනකොට නම් මේ වටපිටාව පේනවා, සද්ද ඇහෙනවා, මේ ඇඟ ඇවිදිනවා, මේ පතුල් පොළොවට තද වෙනවා, ඉතිවිලි හැඟීම් මතුවලා එනවා. මේ සියල්ල අතරේ නැවත නැවත මේ පතුල වදිනවා, විලුඹ වදිනවා, ඇඟිලි වදිනවා කියලා මේ ඇවිදීම කියන මූලික දේ, මේ පතුලේ දැනීම කියන මූලික දේ හඳුනා ගන්න අපිට බැරි නෑ. අන්න එතෙන්දි අර විවිධ දේවල් සිහියට හසු වෙන බව හැබෑව. ඒක තමයි සිහිය බවත් හැබෑව. හැබැයි අපේ ප්‍රමුඛතාවයක් විදියට අපි අර පතුලේ දැනීම අරගෙන තියෙනවා. එන්නේ ඒ නිවැරදි සමබරතාවය අඳුරගත්තේ නැත්නම් ගොඩ දිනෙක කියනම හිත එක්තැන් කිරීමක් තමයි. පටන් ගත්තේ මෙහෙම කියලා ඒ ඉතින් පුරුදු කරපු නැති කෙනෙක්නේ. එයාට තේරෙන විදියට මේ සබාව අමතලා මේක කියන්න එපැයි. මේ විදියට හිත එක්තැන් කරන්න තමයි උත්සාහය. මේ විදියට හිත එක්තැන් කිරීමක් වැදගත් අපේ මේ වැඩ කටයුතු වලට කියලා කියනවා. හිත එක්තැන් කිරීම එන්නේ අවදි භාවයේ ප්‍රතිඵලයක් විදියට. ඉස්සෙල්ලා තේරුම් ගන්න මමගේ හිත විසිරිලා හැමදැනම. ඒ තේරුම් ගැනීමත් ලොකු ජයග්‍රහණයක්. ඒක අහුවෙන්නේ සිහියට. මේ සිහිය පුරුදු කරන්න ගියපු කෙනෙක්ට තේරෙන දේ තමයි ඔය. මගේ හිත විසිරිලා. මට මේ විවිධ හිතවිලි ගලාගෙන එනවා. මේ වටපිටාව ඔස්සේ මගේ හිත ඇදිලා යනවා. ඔන්න විදියට දැනෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ අතරේ නැවත නැවත හුස්ම වැටෙනවාද කියලා බැලුවොත් වැටෙනවා. මේ අතරේ නැවත නැවත පතුල වදිනවාද කියලා බැලුවොත් වදිනවා. ඔන්න ඔය කියන සරල සිහියක් පුරුදු කරගන්න පුළුවන් නම් ඒ පිළිබඳ කමඨහන් වාර්තාවක් ලියලා निराවුල්ව ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක ලොකු ෆවුන්ඩේෂන් එකක්, ලොකු ජයග්‍රහණයක්. ඒ ෆවුන්ඩේෂන් එක හදාගත්තට පස්සේ භාවනාව කොහොමද වැඩෙනවා. ඒ ෆවුන්ඩේෂන් එක හදුවට පස්සේ ඉතුරු ටික කරන්න දෙයක්වත් නැහැ. යන්නෙම ඉස්සරහට කියලා අපි කියන්නේ. රිවර්ස් ගියර් එකක් නැහැ. අපිට සමා වෙන්න හමු අපේ රිවර්ස් එකක් නැහැ කියලා කියන්නේ. රිවර්ස් එකක් යන්නේ නැහැ, පස්සට යන්නේ නැහැ, ඉස්සරහටම යන්නේ. මොකක්ද අවශ්‍ය? අන්න අර සරලත්වය. ඒ සරල පදනම අවශ්‍යයි. ඒක තියෙනවා නම් ඉතින් එතනින් එහාට වැඩි ඉබේම වගේ සිද්ධ වෙනවා. ඉබේම වගේ සිද්ධ වෙනවා. අන්නේ දේ මතක් කරගන්න. මේ දේ මතක් කරගන්න. ඒක තව අවුරුදු 10ක් භාවනා කරත් ඒ සරලත්වය අමතක කරන්න එපා. නෝ මේ හුස්ම දැනෙනවා මට. හුස්මට සාපේක්ෂව මේ ඉතුරු ටික ගැන කියන්නේ. ගැටලුවක් නැහැ. පතුල දැනෙනවා මට. පතුලට සාපේක්ෂව ඉතුරු ටික ගැන කියන්නේ. ගොඩ දෙනෙට වෙන්නේ මොකද්ද? හුස්මට සාපේක්ෂව කෙසේ වෙතත් අර මතුවලා එන හිතිරි වලට සාපේක්ෂව, මතුවලා එන දේවල් වලට සාපේක්ෂව හුස්ම ගැන කතා කරනවා. එහෙම නැත්නම් මතුවලා එන දේවල් ගැන කතා කරනවා. සක්මනට සාපේක්ෂව, පතුලට සාපේක්ෂව හිතවිලි දකින්නවා නෙමෙයි, අහිතවිලි ගැන කතා කරනවා. ඒව ඔස්සේ ඇදිලා යනවා. ඒකට සාපේක්ෂව සමහර වෙලාවට සක්මන ගැන කියනවා. ඔන්න ඔය විදිහට තමයි වාර්තාවේ බාර තියන්නේ. නමුත් නැවත නැවත අපි කරගන්න මතක් කරනවා මේකේ ප්‍රමුඛතාවය දීලා තියෙන මෙතෙන්ට. ඒක ප්‍රමුඛතාවයෙන් වැඩ කරන්න. දැන් කසාදයක් බැඳගත්තාම නිකන් එහා ගෙදර නෝනා ගැන මේ ಗುಣ වර්ණනා කරලා හරියන්නේ නැහැ නේ. දැන් ගුටි ගන්න වෙන වැඩක්. එතකොට සම්මුංගේ නෝනා තමයි ප්‍රමුඛතාවය. එහා ගෙදර නෝනාගේ ගුණ කියන්න පුළුවන් ඒක ඒක ක්‍රමයට. අර ක්‍රමයට. නෝනා තමුංගේ නෝනා ප්‍රමුඛ කළා. දෙන්න ප්‍රමුඛතාවය දීලා ඔන්නම් එහා ගෙදර නෝනා ගැන පොඩ්ඩක් හොරාට වගේ බලන්න පුළුවන්. කෙලින්ම එහා ගෙදර නෝනා ලොකු කරගත්ත ගම ඉතින් කසාදේ අවුල් තමයි. ඉතින් මේ විදිහේ හඳුනා ගැනීමක් හඳුනා ගත්තොත් ඒ සරලත්වයට බැස ගත්තොත් අපි කියනවා අවුරුදු 10ක් භාවනා කරත් පුරුදු කරත් ඔය සරලත්වය අමතක කරන්න එපා. ඒ අමතක නොකරොත් අන වරදින්නේ නැහැ. අමතක කරන්නේ මේ දවසක අන වරදිනවා පැටලෙනවා. දෙන්නේ හින්දා ඒ ක්‍රමවේදී දැනගන්න ඕනේ. ඒක අවශ්‍යයි. ඉතින් ඒ ක්‍රමවේදී දැනගත්තට පස්සේ මෙන්න මේ කියන භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් කරපු උදාන වාක්‍යයක් ඇත්තටම මේක. උදාන වාක්‍යයක් සතුටු වාක්‍යයක්. සතුටු වාක්‍යකින් කියන්නේ මොකද්ද කියන එක අපිට ටික ටික දැන හඳුන ගන්න පුළුවන්. ඒ සතුටු වාක්‍යකින් කියන්නේ මේ කරන පුහුණුව නිසා තම තමුන්ට ලැබෙන ඒ විවේකී ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. අර අපි කිව්වේ අර සැනසීමක් හොයාගෙන යනවා කියලා. අනේ සැනසීමේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. මොකද්ද කියනවා? යත්ත ආපෝච පටවි තේජෝ වායෝ නඝාදති. මේ මුල් පාදේ නම් ගොඩ දෙනෙක් අහලා ඇති ඔය බණ අහන කට්ටිය මේ ප්‍රසිද්ධ ගාථා පදයක් යත්ත ආපෝච පටවි තේජෝ වායෝ නඝාදති. මෙන්න මේ යම් කිසි දියක මේ කියන සැනසීම මේ කියන විවේකය තියෙන තැනක ආපෝ පටවි තේජෝ වායෝ කියන්නේ ඔය යම් කිසි විදියක සතර මහා ධාතුන් කියන්නේ මෙවැන්නේ දුක එන්නේ මෙවැන්නේ මේ ද්‍රව්‍ය වලින්නේ මේ විදියට ආදයක් බවට පරිවර්තනය වුණ ගම ඒක තුලින් ඔන්න වෙහෙසක් පීඩාවක් දුකක් මතුවලා එනවා. ඒතර ඒ විදි ඒ මේ ඝන ද්‍රව වායු මේ ශක්තියින් මේ විදිය දේවල් අන්න මේ ආපෝ පටවි තේජෝ වායෝ කියන මේ දේවල් එතන ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ කියලා තමයි කියන්නේ මේ. අතුරුදන් වෙනව නෙමෙයි. මේ ස්වභාව මේ සතර මහා ධාතුන් අතුරුදන් වෙනව නෙමෙයි. ඒ වෙනුවට ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ප්‍රතිෂ්ඨාවක් ලබන්න හේතුව අන්න මනස ප්‍රමුඛ වෙනානේ. මනස යොමු කරාම තමයි ඔන මේ තියෙන විභවය දෙයක් බවට පරිවර්තනය වෙන්නේ. එතන මේ කියන විවේකෙදී මේ කියන තැනේදී අනේ මේ දේවල් ප්‍රතිස්ථාවක් ලබන්නේ. මේ දේවල් වලට අර විදියට මනස යොමු වෙන්නේ නැහැ. යොමු නොවුනහම ඒවත් තියෙන්න පුළුවන්. තියුණට ඒවයේ ප්‍රතිස්ථාවක් ඒවයේ බිහිවීමක් ලබන්නේ නැහැ. ඒවට පණ එන්නේ නැහැ. අනේ විදිහේ අදහසක් කියනවා. නතත්ත සුක්ඛ ජෝතන්ති ආදිචෝ නපකාසති. ඒ කියන තැන තරු දිලිසෙන්නේ නැහැ. ඊළඟට සූර්යා ප්‍රභාස්වර නැහැ. ප්‍රමුඛ වෙන්නේ නැහැ. නතත්ත චන්දිමා භාති තමෝ තත්ත නවිජ්ජති. එතන මේ හඳ සෝබමාන වෙන්නේ නැහැ. තමෝ තත්ත නවිජති. දැන් තරුත් නෑ කිව්වා, සූර්යා ප්‍රභාෂර වෙන්නෙත් නෑ කිව්වා, හඳ සෝභමාන වෙන්නෙත් නෑ කිව්වා. තමෝ තත්ත නවිජති. හැබැයි එතන අන්ධකාරයක්වත් නෑ. අපි හිතනවනේ මේ ටික ඔක්කොම නැති වුණාම මහා අන්ධකාරයක් කියලා. නමුත් එතන අන්ධකාරයක්වත් නෑ කියලා මෙන්න මේ විදිහට නිකන් මහා ගැඹුරු කතාවක්, ගැඹුරු පැහැදිලි කිරීමක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලබා ගන්න විවේකය පිළිබඳ ප්‍රකාශ කරනවා. මේ කියන තැන මේ ආපෝ පටවි තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් මේවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. මේවට පණෙන්නේ නැහැ. ඊළඟට එතන මේ විදියට තරු දිලිසෙන්නේ නැහැ. මේ සූර්යා ප්‍රභාස්වර වෙන්නේ නැහැ. හඳ සෝභමාන නැහැ. හැබැයි එතන අන්ධකාරයක්වත් නැහැ කියලා ඔන්න ඉදිරි ප්‍රකාශ කරනවා. එතකොට මෙහෙම කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් මේ කොහරි තැනක් වෙන්ට කියලා. තැනක් වෙන්ට කියලා මෙතන මේ කොහරි තියෙන තැනක් වගේ නෙමෙයි කියන විදිහට. නමුත් මේ යම් කිසි ස්වභාවයක් ගැන කියන්නේ මෙන්න මේ ලෝක ස්වභාවයන් ඉක්මෝලා ගියපු දෙයක් ගැන කියන්නේ. අන්න එහෙම ඉක්මෝලා ගියාට පස්සේ මේ ලෝක ස්වභාව ඉක්මෝලා ගියාට පස්සේ එයාට මේ ආපෝ පඨවි තේජෝ වායෝ කියන මේ දේවල් එතන ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. මේ විදිහට මේ හඳතරු සූර්යා මේ දේවලුත් මේ ලෝකේ දේවල් මේ වටපිටාවේ අපි මහා ලොකුවට අගය කරන දේවල්. නමුත් ඒ දේවලුත් ඉක්මෝලා යනවා මේ හිත. ඒ ඉක්මෝලා ගිහාම එතන කොහොමවත්ම අන්ධකාරයක් තියෙන විදිහකුත් නැහැ. මෙන්න මේ සංකල්ප මේ ද්‍රව්‍ය මේ සියල්ල ඉක්මෝලා යාමක් තමයි මේ කියන විවේකය. මේ කියන විවේකය අනේ විවේකය ගැන කරන උදාන වාක්‍යයක් වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ කරන දේ මේ ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කියනවා යදාච අත්තනාවේදී මුනි මොණේන බ්‍රහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛ පමුච්චති. මෙන්න මේ විදිහට මේ මුනිතෙම මෝණ නැමැති ප්‍රඥාවෙන් තමන්වම දකීද මේ ප්‍රඥාවෙන් විනිවිද දකීද එවිට රූප අරූප සුඛ දුක්ඛ කියන මේ සියලු දේවල් වලින් මිදිලා ගියා. ඔන්න ඔය විදිහ අදහසක් ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය පුහුණුව තුළින් සිදුවෙන විනිවිද යාමක් තමයි මේ දේ. ඉතින් ඔය හා සමානම කවියක් ඔය රූමි නැමැති කවියෙක් ඉන්නවනේ. එයා ඉන්නේ සූෆිසම් සූෆි කෙනෙක්. එයා කවියෙන් කියනවා මොකද I'll meet you there. අපි මම ඔයාව එහෙදි හම්බු වෙන්නම්. කොහෙදිද මේ එහෙදි කියන්නේ කියනවා මේ සංකල්ප වලින් ඉක්මවලා ගියපු මේ ලොකු පොඩි දිගපළල අදාළ මේ දේවල් උස මහත සුභා සුභා අදාළ මේ දේවල් මේ ද්‍රව්‍ය මට්ටම් මේ සංකල්ප මේවා ඉක්මවලා ගියපු අන්න යම්කිසි ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකේ ඔබ සැතපුනහම ඔබට මේ ප්‍රශංසා නින්දා මේ දේවල් අදාළ නැහැ. මේ දේවල් අදාළ නැහැ. මේ ලොකු පොඩි කියන කතන්දර මේ දේවල් අදාළ නැහැ. මේ විදිහට මේ සැප දුක් කියන දේවල් මේවා අදාළ නැහැ. අන්න මම ඔබ එහෙදි හම්බු වෙන්නම් කියලා තමයි මේ කියන්නේ. එහෙදි හම්බු වෙන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට අන්න මේ බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන මේ විවේකී ස්වභාවයට මේක නිකන් සමපාත වෙනවා මේ කවියෙන් කියන දේ. එතකොට ඔන්න ඔය විදිහේ විවේකයක් අරමුණු කොට ඉලක්ක කොට තමයි මේ වගේ පුහුණුවක් සිද්ධ කරන්නේ. එතකොට මේ පුහුණුවේදී අපි ගත්තොත් අන්න දැන් මේ හිතට අරමුණු වෙන විවිධ දේවල් තියෙනවා. අර අපි කිව්වේ මේ ඝන ද්‍රව වායු මේ විදිහට මේ සතර මහා ධාතුන් මේවා අරමුණු වෙන්න පුළුවන්. මේවා අරමුණු වෙන්න පුළුවන්. ඔන්න ඒවා හා සමාන දේවල් අරමුණු වෙන්න පුළුවන්. ඒ දේවල් අරමුණු වුණාම මොකද වෙන්නේ? අන දිගපළල, ඌස මහත, සුභා සුභ වගේ දේවල් මතුවෙලා එනවා. එතකොට අන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ ප්‍රතිස්ථාවක් ලැබුවා කියන ස්වභාවය තමයි වෙන්නේ. නමුත් අපි හිතමු මේ ප්‍රතිස්ථාවට හසු නොවි අපි. මේ ප්‍රතිස්ථාවට හසු නොවි සිහියක් පිටවා ගත්තොත් මොකද වෙන්නේ? අන්න අර දේ බවට වෙන දාටපත් උනා. ඒ දේට අනුවන්න සුභයක් අසුභයක් බවට අපිපත් උනා. ඒ දේට අනුව අපි මේ ලොකු කුඩා උස මහත ඒ වගේ දේවල් ඔන්න ග්‍රහණය කරගත්තා. හැබැයි අපි හිතමු මේ දේවල් වලින් දුරස්සුණු නිරීක්ෂකයෙක් බවට අපිපත් උනොත් මොකද වෙන්නේ? තවදුරටත් අර දේ නෙමෙයි අපි. මේ වෙනුවට ඒ තැනත්තා නිරීක්ෂකයෙක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියේ නිරීක්ෂකයෙක්, මේ ඇති වුණු දේ නිරීක්ෂකයෙක්, මේ සිතවිල්ලේ නිරීක්ෂකයෙක්. ඔන්න විදිහට මෙන්න මේ සිහිය පුරුදු කරනකොට වෙන වෙනස තමයි අර මෙච්චර කාලයක් අර ක්‍රියාවලියට හසු වෙලා ඒකට මුලා වෙලා ගියපු මේ තැනැත්තා අන දැන් සුළු මොහොතකට සමහර විට ක්ෂණයකට දෙකකට වෙන්න පුළුවන් ඒ ක්‍රියාවලියෙන් දුරස්තව මේක නිරීක්ෂණය කරන්නෙක් බවට පත් වෙනවා. ඕක ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ කොහොමද, මේ මේ මනුස්සයාගේ තියෙන highest form of intelligence තමයි ability to observe. Ability to observe without judging. මේ විදිහට මේ දෙක ගුණදොස් දක්නා ස්වභාවයක් නැතුව මේක බලාගෙන ඉන්න පුළුවන්. මේක දැනගන්න පුළුවන්. ඒක තමයි highest form of intelligence. මේ මනුස්සයාට තියෙන ඉහළම හැකියාව මේක තමයි කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ හැකියාව තමයි අපි මේ පුහුණු කරන්නේ. මේ බලන දේ හොඳ නරක පිළිබඳ තීරණයකට එළඹෙනවත් නෙමෙයි. ඒ වෙනුවට මේ බලන දේ විදිහට දැන දැක ගන්න උත්සාහ ගන්නවා. ස්වභාවිකවම මේක හොඳයි මේක නරකයි කියලා හොඳ නරක මතුවෙලත් එනවා. එයාවත් මොකද ඒ හොඳ නරකට අහු වෙන්නේ නැතුව අන්න දැන් මේක පිළිබඳ මනාපයක් මට ඇති වුණා. මේක පිළිබඳ අමනාපයක් මට ඇති වුණා. කියලා ඔන්න ඔය ක්‍රියාවලිය දැන හඳුන ගැනීමක් තමයි මේ උත්සාහ කරන වෙලේ. මේ කරන පුහුණුව ඒක තමයි. ඒතර ඔහොමම පුහුණු වෙනකොට මොකද වෙන්නේ? අර මෙච්චර කල් ගියපු ක්‍රියාවලියක් තියුණ බව හැබෑව. නමුත් ඒ ක්‍රියාවලියෙන් දුරස්ත වූ නිරීක්ෂකයෙක් බවට මේ තැනැත්තාපත් වුණා. මේ තැනැත්තාපත් වුණා. අන්න ඒ නිරීක්ෂකයා කියන ස්වභාවය අපි කාටත් පොදුයි. අපි අර දේවල් අත්දකින්නේ අපිට අපිට අපි අපිට අනන්‍ය වූ අයුරින් තමයි. දේවල් අත්දකින්නේ අපි අපිට අනන්‍ය වූ අයුරින්. නමුත් අන්න අර නිරීක්ෂකයා කියන ඒ හැකියාව දිහා බැලුවොත් මේ සිහියට අරමුණු වෙන අරමුණ නෙමෙයි. ඒ අරමුණ විචිත්‍රවත්, ඒ අරමුණ වෛවර්ණයි. ඒ අරමුණ අපිට අනන්‍ය වූ විදිහට තමයි අපිට අහුවෙන්නේ. නමුත් මේ අරමුණු දිහා බලන සිහිය ඒක අපි කාටත් පොදු දෙයක්. ඒක අපි කාටත් පොදු දෙයක්. අන්න ඕක තමයි මේ කියන්නේ එහෙදි ඔබත්මත් හමුවෙමු කියලා. එතෙන්දී අපේ තියෙන වෙනස්කම් දුර වෙලා යනවා. එතෙන්දී අපේ තියෙන එක එක මතවාද දුර වෙලා යනවා. එතෙන්දී අපේ මේ කියන මනුස්සත්වයේ නැමැති සමබවට අපිපත් වෙනවා. ඔය කියන්නේ oneness of mindfulness කියලා. මේ මේ අපි සියල්ලෝ එක්කෙනෙක් බවට පත් වෙනවා. පත් වෙන්නේ කොහෙදිද? අන්න අර එහෙදි හම්බ වෙන කියන මෙන්න මේ ස්වභාවෙදි. ඉතින් ඔන්න ඔය විදිහේ විවේකයක් සැනසීමක් මේ තම තමුන්ට ලං කරගන්න පුළුවන් කියන අදහස ඒ පුහුණුව තමයි මේ අපි ක්‍රියාවත් කරන්න උත්සාහ ගන්න. ඉතින් ඒකින්ද ඔය පුහුණු කරනකොට බලන්න මේ සිහියක් පිහිටවා ගත්තාම අර පිහිටවා ගත්ත සිහියේ අනුග්‍රහයෙන් මොකද වෙන්නේ? අපි අර ක්‍රියාවලියෙන් පොඩ්ඩක් දුරස් වුණා. තවදුරටත් ඒකේ ඒක අපේ කරගත්ත ඒක අපි කියන්නේ ඩෙන්ටිෆයි කරනවා කියලා. මම ඒකත් එක්ක මම ඩෙන්ටිෆයි කරනවා. මම මේ දේ බවට පත් වෙනවා. ඕක තමයි අපිට ගොඩක් වෙලාවට වෙන දේ. දැන් ඇඟට ලෙඩක් ආවට ගැටලුවක් නැහැ. ලෙඩේ මම සමාදම් වෙනවානේ. අනේ එතන තමයි තියෙන අවුල. ඉතින් කේන්ද්‍රී ගන්නවා ජෝ උදේ ඉඳලා හවස වෙනකම්. එහෙම නැත්නම් මොකක් හරි නෙගටිව් හිතවිල්ලක් ආවට කමක් නැහැ. ඒක සමාදම් වෙනවානේ. ඉතින් උදේ ඉඳලා හවස වෙනකම් ඒක බැන බැන ඉරිසියා කර කර කල් ගෙවනවා. අන්න මොකද උනේ? මම මේ දේ දෙක ඩෙන්ටිෆයි කරා. මේ දේ මම බවට පරිවර්තනය කරගත්තා. අනිත් ඒකත් එක්ක තමයි වෙහෙස පීඩා ඔක්කොම මතුවලා එන්නේ. නමුත් අර නිරීක්ෂකයෙක් බවට පත් වුණ ගමන් මොකද වෙන්නේ? මම ඒක ඩෙන්ටිෆයි කළා නෑ. මාව ඒකෙන් නිරූපණය වෙන්නේ නෑ. ඒ වෙනුවට මම නිරීක්ෂකයා. මෙහෙම දෙයක් ඉදිරියේ තියෙනවා. මේ විද්‍යා දැන දැක ගනිමින් මං කල් ගෙවනවා. අන්න ඒ හැකියාව තමයි අපි මේ ගොඩ නගන්නේ. සාමාන්‍යයෙන් ওই ගොඩ දෙනෙට අපි හිතමු ගෙවල් වල ප්‍රශ්න තියෙනවානේ. ප්‍රශ්න ටික තමයි එයාගේ ජීවිතේ. ප්‍රශ්න කියන්නේ එයාගේ ජීවිතේ ලොකු කොටස. ඒතර ප්‍රශ්නයක් බැරි වෙලාවක් නැති වෙලා ගියොත් එහෙම හදිස්සි මේ මනුස්සයාට නිකන් මගේ ජීවිතේ කෑල්ල නැති වෙලා ගියා වගේ හැඟීමකුත් එනවා. හැඟීමකුත් එනවා. ඒ කියන්නේ නිකන් අර මේ 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 තියෙන ප්‍රශ්න ටික, මේ තියෙන මේ ලෙඩ ටික, මේ ටික ඩෙන්ටිෆයි කරගෙන තමයි අපි මේ යන්තම් මේක අටවගෙන යන්නේ. නමුත් ඕවා නෙමෙයි අපේ නියම ස්වභාවය. ඔය නිකන් අර පිට පොත්තේ පැඳිච්ච දුවිලි වගේ මේ කොහෙන්දෝ ආපු ඒවා ටිකක්. කොහෙන්දෝ ආපු ඒවා ටිකක්. ඒ වෙනුවට ඊට වැඩිය වෙනස් වූ ස්වභාවයක්, විභවයක් මා තුළ තියෙනවා කියන ආරාධනාව තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරන්නේ. එතකොට ඇත්තට මේ මම කියලා හිතාගෙන ඉන්න දේ නෙමෙයි ඇත්ත ස්වභාවය. ඒ වෙනුවට මේ කොහෙදෝ යන ටික අලගෙන ඒ ටික අටවගෙන මේ මම කියලා ප්‍රදර්ශනය කරනවා. ඔය සත්තුත් ඉන්නේ සමහර සත්තු නිකන් අර කොල කෑලි, පොඩි පොඩි දුවිලි කෑලි, ඔය බිත්ති වල යන එකෙකුත් ඉන්නවා. එකතු කරගෙන මොකද්දෝ සැකිල්ලක් හදා ගන්නවා. සදාගතතර වශයෙන් ඒක තමයි එයා කියලා පෙන්නුම් කරනවා. හැබැයි ඇත්ත සතාද කියලා බැලුවොත් නෑ, ඌ ඉන්නේ අරක ඇතුලේ. පේන්නේ අරක නිකන් මේ කෑලි බෑලි එකතු කරගත්ත අටවගත්ත එකෙක් කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ මොනවදෝ ටිකක් අටවගෙන තියෙනවා. ඒ අටවගත්ත ටික නැති වුණොත් එහෙම අපිට නිකන් හෙන්න නිකන් පාළුවක්. අම්මෝ මේ මගේ කෑල්ල නැති වෙලා ගියා වගේ, මේ තිබුණ කරදරේ නැති වෙලා ගියා, මගේ කෑල්ල නැති වෙලා ගියා වගේ, මේ තිබුණ අසනීපේ නැති වෙලා ගියා. අසනීප ගැන උනත් කතා කරන කට්ටිය බානකෝ හරි නිකන් වර්ණනාවක් නේ අප ගහන්නේ. කවුරු හරි නදන්නා මිනිස්සේ කම්බුණත් ළඟින් වාඩි කරගෙන මට තියෙනවා මෙන්න මේ අසනීපේ කියලා ඔන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඒකට බොන බෝත් බේත් ගානයි මේ බේත් දෙනවා, මේ දොස්තර මහත්තයා තමයි මම චැනල් කරන්න කියලා. ඔන්න ඉතින් ඒ අසනීපේ ගැන විස්තර කිකි ඉන්නවා. මොකද එයාව හඳුනගෙන තියෙන්නේ මේ අසනීපේ ආයා නිරූපණය කරන කොටස. නමුත් මෙන්න මේ කියන මේ සැකිල්ල, මේ අපි අටවගත්ත දේවල් ඉක්මෝල යන්න පුළුවන්. ඒ ඉක්මෝල ගියාම තමයි අපිටම අනන්නේ වූ අපේ විවේකී ස්වභාවයක්, මේ මනුස්සත්වයට මනන්නේ වූ විවේකී ස්වභාවයක්. ඒක මතුවෙලා එන්නේ ඔන්න ඔය කරදර ටික, ඔය නිකන් ඇහෙ දූවිල්ල වගේ තියෙන ටික ඉක්මෝල ගියොත් තමයි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට ඇහුණා, මේ සිහිය කියන්නේ මේ සිහියට පුළුවනේ මේ අතීත දේවල් හොඳට ස්මරණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. ඒක නිසා ගිය සතියේ දේවල් ටිකවත් මතක් කරගන්න බැරි කට්ටියට මොන සිහියක්ද කියලා. ඒ වෙනුවට මේ ඔක්කොම මතක හිටින්න ඕනේ. පදාසෙම මතක හිටින්න ඕනේ. උපත දක්වා මතක හිටින්න ඕනේ. එතනින් එහා පැත්තේ පෙරවිසු මේ ಜಾති පිළිමදත් මතක් කරගන්න ඕනේ. අන්න එහෙම කෙනෙක්ට තමයි සිහියක් තියෙන්නේ කියලා නිකන් අමුතු මතවාදයක් ගෙන හැර දැක්වා. එතකොට ඇත්තටම පරණ දේවල් හොඳට මතක් කරන්න, සිහි කරන්න පුළුවන් බව හැබෑව සිහියක් පුරුදු කරන කෙනෙට. නමුත් ඒක වෙන්නේ මේ උදේට කාපු එකයි, දවල්ට කාපු එකයි, ඊයේ රෑ අරයා කියපු එකයි, ওই ටික ඔක්කොම මතක තියාගෙන ග්‍රහණය කරගෙන ඉන්න හිතක නෙමෙයි. ඔය මතක ටික අමතක වෙන්නම ඕනේ අර නියම දේවල් මතක් වෙන්න. මේක තමයි එතන තියෙන ජෝක් එක. ඔය තියෙන ඔය එදිනෙදා කරදර ටික, ඒ ටික අමතක වෙන්න එපා අප්පා. නියම දේවල් වලට ප්‍රමුඛතාවය යන්න. ඒ ටික තියෙද්දි කොහොමද අරව මතක් වෙන්නේ? ඒක නිසා මේ ගොඩ දෙනෙක් කියන උත්සාහ ගන්නවා නිකන් මේක නිකන් මේ ඒකට හොඳ වචනයක් කියනවා. මේ සියල්ල දකිමින් දනිමින් ඉන්නවා වගේ ගතියක්. භාග්‍යතුන් වහන්සේ ගැනත් ඒ ප්‍රශ්නේ අහනවා. මෙහෙම මේ සියල්ල දකිමින් දනිමින් ඔබ වහන්සේ ඒ විදිහේ ඥානකින්ද කල් ගෙවන්නේ කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම නෙමෙයි මම. එහෙම නෙමෙයි. ඒ වෙනුවට අන්න මේ අදාළ දෙයට අවධානය යොමු කළොත් ඒක මට විචිත්‍ර පේනවා. හැබැයි අර ඔක්කොම දේවල් එකවර ග්‍රහණය කරමින් එහෙම ඉන්න ස්වභාවයක් නෙමෙයි මා ළඟ තියෙන්නේ. එහෙම ඉදියොත් මොකද වෙන්නේ හිතන්නකෝ. දැන් ඔය එක ටීවී චැනල් එකක් දාගෙන බලන්න පුළුවන් ඉස්සර ටීවී වල. දැන් තියෙනවා පැත්තෙන් තව චැනල් එකක් දාන්න පුළුවන්. දැන් චැනල් දෙකක් දාගත්තාම මොකද වෙන්නේ කියලා බලුවොත්. නැත්නම් සමහරු බත් කන ගමන් ෆෝන් එකක් අතේ තියාගෙන තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. දැන් චැනල් තුනක් විතර දාලා මොකද වෙන්නේ කියලා බලුවොත් ඔලුව විකාර වෙලා යනවනේ. එතකොට අපි තම මේ මේ තියෙන channel ටික ඔක්කොම අහුනොත් පිස්සු ඇදිලා මිසක් නතර වෙන්නේ නැහැ. ඒක නිසා මේ එන තොරතුරු සියල්ල මේ මේ දේවල් සියල්ල මේ අහුවෙච්ච මේ සිය දේවල් සියල්ල දැනගනිමින් ඉන්න හිතක් විවේක නැහැ. ඒ වෙනුවට ඉන්නේ මොකද්ද මේ විවේක හිතක ඉන්නවා. අවශ්‍ය දේට අවධානය යොමු කරොත් ඒක බොහොම විචිත්‍රව පේනවා. බැලුවහම පේනවා. එහෙම නැතුව මේ සියල්ල ග්‍රහණය කරගෙන බලාගෙන ඉන්න ස්වභාවයක් ගැන නෙමෙයි මේ කියන්නේ. අන්න ඒ විදිහේ හිත මේ එදිනෙදා කරදර වලින් විවේක වුණොත් තමයි ඒ කැපැසිටි එක එම්ටි වුණොත් තමයි අන්න මේ හිතට මේ අවශ්‍ය දෙයකට අවධානය දෙන්න පුළුවන්, අවශ්‍ය දෙයක් සිහි කරන්න පුළුවන්. අන්න ඒ හැකියාවල් එන්නේ ඒ විවේකේ හරහා. එහෙම නැතුව මේක මේ පුරවලා පුරවලා නෙමෙයි. නබාගි දවස්වල මයින්ඩ්ෆුල් වර්සස් මයින්ඩ්ෆුල් කියලා ඔහොම කතා වෙනවා නේද? ඒ කියන්නේ මයින්ඩ්ෆුල් හිත පිරීලා තියෙනවා. ඔකට මේ කියනවා මේ දැනුමෙන් හිත පිරියාම තමයි මේක ක්‍රමවේදී කියලා නෑ. එහෙම එකක් නෑ. මේ වෙනකොට මයින්ඩ්ෆුල් කියන්නේ මයින්ඩ්ෆුල් කියලා අර එක වචනේ නෙමෙයි. මයින්ඩ්ෆුල් කියලා අපි මේ ප්‍රැක්ටිස් එකේදී හඳුනන්නේ මොකද්ද? අන මේ මේ අවදි එයා එයාගේ මනස හිස් හිස් නිසාම මේ වර්තමානයේ මේ වෙන දේ ගැන අවදි භාවයකින් එයා කල් ගෙවනවා. එයාගේ කුණු කන්දලක් පිරিলা නැහැ. අවශ්‍ය වෙලාවට එයාට අවධානය යොමු කළා ගන්න පුළුවන්. ඒ දේ අවධානය යොමු කරාම විචිත්‍රව පේනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විවේකී ස්වභාවයක් තමයි මේ අගය කරන්නේ. ඒ විදිහේ විවේකී ස්වභාවයකින් තමයි මේ නියම සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. ඒක කියන්නේ මේ මෙමුනි මොණේන බ්‍රහ්මනෝ මේ මොණ නැමැති ප්‍රඥාවෙන් තමුන් තමුන්වම දකිනවා. දකින්න දකින්න මොකද වෙන්නේ? ඒක විනිවිද යනවා. මේ නියම විවේකය අපිටම උරුම වුණු manussත්වයටම උරුම වුණු ඒ ස්වභාවය අපිට ලං කරගන්න පුළුවන්. ලං කරගන්න පුළුවන්. ඔය කියන තරම් අමාරු නෑ ඕක. අමාරු වෙන්න හේතුව තමයි මේ පටලවා ගැනීම. පටලවා ගැනීම. මේ ගොඩාක් නිකන් ඥාන සම්භාරයක් පුරව ගන්න උත්සාහ ගන්නවා. ඒකෙන් තමයි මගේ වැඩි වෙන්නේ කියලා හිතනවා, කල්පනා කරනවා. මේ සියල්ල මතක හිටින්න ඕනේ කියලා කියනවා. නෑ, ওই ට්‍රිවියල් දේවල් අමතක වීමම තමයි හොඳ. අමතක වීමම තමයි හොඳ. එතකොට නියම දෙයට අවධානයක් දෙන්න පුළුවන්. නියම දෙයට අවධානයක් දෙන්න පුළුවන්. දැන් ගොඩ දෙනේට වෙලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ මනස ඔකියුපයිඩ් මොනවද මේ කුණු කන්දල් වලින්, ගෙදර දොර ඒවා වලින්, ප්‍රශ්න වලින්. ඉතින් ඔකියුපයිඩ් උනාට පස්සේ වෙන දෙයකට විවේකයක් නැහැ, ඉඩක් නැහැ මේ මනසේ. එහෙම නැත්නම් ලොකු දැනුම් සම්භාරයකින් ඔකියුපයිඩ්. අර නිකන් AI වගේ නේද? AI ටත් තියෙනවනේ. AI ටත් තියෙන ඕන තරම් තොරතුරු තියෙනවා. තොරතුරු තියෙනවා. ඈ ඕන එකක් දන්නවා. හැබැයි කෝකද පික් කරන්න ඕනි කියලා දන්නේ නැහැ යා. කෝකද මෙතෙන්ට අදාළ වෙන්නේ කියලා දන්නේ නැහැ. අනේ ඒ හඳුනා ගැනීම නැති වුණාම තොරතුරු වලින් වැඩක් නැහැ නේ. තොරතුරු වලින් වැඩක් නැහැ. මහා තොරතුරු සම්භාරයක් දරාගත්ත මොඩේක් බවට පත් වෙනවා. අර උගත් මොඩයාකමක් කියලා කියන්නේ. උගත් මොඩකමක් කියලා කියන්නේ. මොකද හේතුව අර මහා තොරතුරු කන්දක් ගොඩ ගහගෙන තියෙනවා. හැබැයි ඒ තොරතුරු වලින් එයාට වැඩක් නැහැ. එයාගේ මනස ඒවැය නිකන් ඔකියුපයිඩ් වෙලා විතරයි තියෙන්නේ. අනේ ඒක නිසාම මේ මේ මෝන නැමැති ප්‍රඥාවක් ගැන කතා කරනවා මේ ධහමේ. මේ ප්‍රඥාව කියන දේ හැම වෙලේම අර නොලෙජ් කියන එකත් එක්ක පරිලව ගන්න එපා. විස්ඩම් කියන එක වෙන දෙයක්. මේක මේ මේ තොරතුරු පාවිච්චි කරන විදිහෙන් ඒක අපිට දැක ගන්න පුළුවන්. ඒ දැනත්තට කරදරයක් අහාම එයා ඒකෙදි ක්‍රියාත්මක වෙන විදිහෙන් ඒක දැනගන්න පුළුවන්. අනේ ඒ විදිහේ
ප්‍රඥාවක් ගැන තමයි මේ දහමේදී කතා කරන්නේ. ඒ ප්‍රඥාවත් තනිකර නිවනට ඉලක්ක කළා තමයි තියෙන්නේ. මේ කියන්නේ විවේකයක් දිහාවට ඉලක්ක කළා තමයි තියෙන්නේ. ඒකෙන් පිට යනවා නම් ඒක ප්‍රඥාවක් බවට පත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔය මහායාන දහමක තියෙනවා මේ අමිතාභා බුද්ධ. අමිතාභා බුද්ධ කියලා මේ බෝධිසත්වෙක් ඉන්නවයි. එයා මේ විදිහට සුඛාවතී නැමැති ලෝකෙක මේ පහළ වෙනවයි කියලා ඔන්නෝම මොකක් හරි කතාවක් තියෙනවා. මේ සුඛාවතී කියන්නේ මේ දුක නැති ලෝකයක්. මේ දවස්වල මේ තියෙන රස්නේ නැති ලෝකයක්. ඔය ගෙවල් දොරවල් කට්ටියගේ කෙඳිරි නැති ලෝකයක්. ඔය උපය ගන්න දුක් නැති ලෝකයක්. අන්න ඒ ලෝකෙක පහළ වෙලා ප්‍රැක්ටිස් කළා තමයි මේ නිවන් දකින්නේ. කවදාදෝ දවසක මේ ඔක්කොම සත්තු නිවන් දැක්කට පස්සේ. කියන්නේ දවසක මේ විදිහට ඔක්කොම ප්‍රශ්න විසඳිලා මේ විදිහට ඔක්කොම එකට ගිහිල්ලා අරහේ සුඛාවතීදී භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා මොකද්දෝ කතාවක් කියනවා. ඉතින් එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මේ අද කරන්න බෑ. මේක මම අනාගතේ දවසක සුඛාවතී පහළ වෙලා කරනවා කියලා නෙවෙයි කියන්නේ. තනිකරම අන්න මේ කියන දහමට පිටපොට යනවා. පුරස් වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක මේ නිවනට ඉලක්ක කළා. මේ අද වැඩි ආවර කරන්න. මේක කරන්න. ඒ කරලා ආවර කරන්න කියන අදහසින් කියන්නේ අර විදිහට පාරදිග කරගන්න අදහසක් එතන නැහැ. පාරදිග කරගෙනත් කවුද මේ මිනිස් සත්‍ය ඔක්කොම නිවන් දැකලා ඉවරනාට පස්සේ නිවන් දකින්නවා කියන එක ප්‍රායෝගික දෙයක්ද කියලා ගත්තොත් එහෙම එකකුත් නැහැ. කොච්චර නිවන් දැක්කත් අනන්ත ප්‍රමාණයක් සත්‍යෝ මේ ලෝක ධාතුවේ ඉන්නවා. ඒක අර නිවන් දකින්න ප්‍රමාණයට ගණවන්නවත් බෑ. ඒ ඉන්න සත්තු ප්‍රමාණයට එපමණකට මහා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහා මුහුදෙන් දිය බිඳක් සුළු ප්‍රමාණයක් අයින් වුණාට මුහුදට දැනෙන්නේ නැහැ. ඉතින් ඔය මුහුදම හිනවල දවසක මම වැඩේ හවර කරනවා කිව්වොත් ඕක වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් මේ අද නෙමෙයි හෙට කියලා මේ කල් දැමීමක්, මේ විදිහේ postpone කිරීමක් තමයි එතන තියෙන්නේ. ඒක නිසා හැම වෙලේම මේ පුහුණුව ප්‍රතිපදාව මේ අදාද ඉලක්ක කළා, මේ ජීවිතේදීම ඉලක්ක කළා මේ කරනවා කියන එක මිසක් එහෙම නැතුව මේ හෙට කරනවා කිව්වොත් ඒක සාර්ථක නෑ. ඒක මේ වැඩේ මගහරින්න දාන එක්ස්කියුස් එකක්, මගහරින්න දරන උත්සාහයක්. ඒක නිසා මේක මේ කල් දානවා කියන වැඩේ අදාළ නැහැ. මේක අනාගතේ දවසක් කරනවා කියන වැඩේ ඒ අදාළ නැහැ. ඒ වෙනුවට අද කරන්න. එහෙම නැත්නම් අපි මේ විසගොර මේ සංසාර ගමනට නැවතත් අහු වෙනවා. භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක මේ තව ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කොයිදෝ එක යමින් ගමනක දකින්න ඒ ගෙරියෝ රැලක්. ගෙරියෝ රැණක් ඉන්නවා. කූඹි જાතියක් ඉන්නේ ඔය ගෙරියෝ කියලා. උන් අර රාත්‍රියට තමයි ඉන්නේ අවුවට. එහෙම නිකන් මේ මැරිලා යනවා. හරි සිව් මැලි. මේ පොඩ්ඩක් නිකන් යනකොටත් පාරේ නිකන් පේන්ට් කරගෙන තමයි යන්නේ. කළු පාටක් ගාගෙන පොඩ්ඩේ මේ වුණ ගමන් තැලිලා පොඩි වෙලා යනවා. ඒතර මෙන්න මේ ලක්ෂ ගණන් මේ සත්තු ඉන්නේ. ඒතර මේ විදිහේ මේ ගෙරියෝ දිහා රැලක් දිහා බලලා මේ ප්‍රමාණයක් දිහා බලලා භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මෙතන ඉන්න සත්තු කන්දරාව පේනවනේ. මේ සත්තුන්ගෙන් එක්කෙනෙක්වත් මට පේන්නේ නැහැ බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය නොලබපු. ඒ කියන්නේ බ්‍රහ්මය වෙලා තින්දපු කට්ටිය තමයි මේ ඉන්නේ. මේ එක සතෙක්වත් නැහැ එහෙම නැති කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඒ වගේ සංසාරයක් මේක. එහෙම සංසාරයක අර විදිහ අනාගතේ දවසක ඔක්කොම කට්ටිය එක ගිහිල්ලා නිවන් දකින්නවා, මේ වගේ ආමතු ලෝකයක ගිහිල්ලා භාවනා කරනවා කිව්වොත් ඒක බොරු කතන්දරයක්. ඒක මේ සංසාරෙට ආවැඩීමක්. මේ නැවත මේ ගෝර සංසාරයට හසුවීමට කරන ආරාධනාවක්. ඒක නිසා ඒ කතන්දර අතහැරලා තම තමුන් ටිකෙන් ටික යෙදුනොත් ඒක තමයි මේ ප්‍රතිපදාව, ඒක තමයි මේ ශාසනේ. ඉතින් එහෙම ප්‍රතිපදාවක් තුලින් අපි අපිට පුළුවන් අර කී විදිහේ විවේකී ස්වභාවයක් මේ හිත තුළ ඇති කරගන්න, මේ සංකල්ප වලින් මිදිච්ච ඒවා ඉක්මෝලා ගියපු, මේ මේ ද්‍රව්‍ය වලින් මිදිච්ච ඒවා ඉක්මෝලා ගියපු විවේකයක් තියෙනවා. ඒ විවේකය අර කී විදියට තරු දිලිසෙන්නේ නෑ එතන, සූර්ය ප්‍රභාෂර නෑ එතන, හඳ සෝභමහන නෑ එතන. හැබැයි එතන අන්ධකාරයකුත් නෑ. මේ ලෝක සම්මත දේවල් මේ ඔක්කොම, මේ ඉර කියන එක මේ ලෝක සම්මත දෙයක්, ආලෝක ප්‍රභවයක්. නමුත් ඒ දේවල් ද්‍රව්‍ය ඉක්මෝලා ගියාම තවදුරටත් ඒක දෙයක් නෙමෙයි, තවදුරටත් ඒක අදාළ නෑ. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි විවේකයක් සැනසීමක් පිළිබඳ ආරාධනාවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මේක උදානයක් විදිහට තමයි ප්‍රකාශ වෙන්නේ. උදානයක් සතුටු වාක්‍යයක්. සතුටු වාක්‍යයක් මම මේ විදිහේ විවේකයක් ලබා ගත්තා කියන සතුටු වාක්‍ය තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔය සතුටු වාක්‍ය අහුවාම මට මතක් වුණා අර ඊයේ දවසක මෞලවීතුමෙක් ඇවිල්ලා කියනවා මේ මේ කෙනෙක්ගේ කෝට් එකක් කිව්වේ. මේ කියන්නේ මොකද්ද? මේ 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 රජවරු සහ ඒගොල්ලන්ගේ පුත්තු දන්නවා නම් අපි මේ ප්‍රැක්ටිස් එක තුලින් මේ හිත තුල එක්ස්පීරියන්ස් කරන, එහෙම නැත්නම් හිත තුල විඳින විවේකය සැනසීම, අන්න එහෙනම් ඒගොල්ලෝ එළු කඩු පොළු අරගෙන මේක ෆයිට් කරලා උදුර ගන්න. ඒගොල්ලෝ ඉන්නේ අර විදිහේ මැටීරියල් ලෝකයක, කඩු පොළු අරගත්ත ලෝකයක, භෞතික ලෝකයක. ඒතර මේ පුහුණුවක් කරන කෙනෙක් අර විදියට තමන්ගේ හිත තුළ අත්දකින්න ඒ විවේකය අරගොල්ල උදුර ගන්න උත්සාහ කරාවිලු, මේ විදියට කඩු අරගෙන ඇවිල්ලා හටන් කළා. ඒකේ විදිහේ ඒ රජවරු රජවරුන්ගේ පුතුන්ටවත් ලං කරගන්න බැරි වුණු විවේකයක්, අර විදියට මුදලට ගන්න බැරි වුණු විවේකයක්. සමහර විට කෙනෙක් බොහොම මේ විවේකීව වාඩි වෙලා ඉන්න ගමන් පොඩි වෙලාවක් තුල අත්විඳිනවා, අර විදියට ඇවිදින ගමන් අත්විඳිනවා. ඒක ආගමික පසුබිමක් අදාළ නැහැ. විවේකීව ඒ දේ පුහුණු කරාම කාට කාටත් ඒක දැනෙනවා, කාට කාටත් ඒක දැනෙනවා. අන්නේ විවේකයක් ලං කරගන්න, ඒ විදිහේ වෙනසක් ඇති කරගන්න අද දවසේ මේ මතක් කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දිනෙත් අප කෙරේ අනුකම්පාවෙන් කාර්ය බහුලත්වය මැද ඉතාමත් වටිනා දේශනාවක් ඉදිරිපත් කරා. දේශනාව නැවතත් සවන් දෙන්න පුළුවන් මික්සෙල්ලා YouTube channel එක, ඒ වගේම නිස්සරණ වනේ වෙබ්සයිට් එකෙන්. ඉතින් සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා පොඩි සාරාංශගත කිරීමක් කරනවා. ධර්ම දේශනාව සම්බන්ධයෙන් අද ධර්ම දේශනාවට පාදක වුණේ අප මේ සියලු දෙනාම බාහිරින් හොයන විවේකයේ සැනසීම අප තුළ තිබෙන බව බුදුන් වහන්සේ සඳහන් කරා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ සඳහන් කරා නස්රුදීන් කියන නස්රුදීන්ගේ උපමා කතාවක් ඇසුරෙන් මේ සැනසීමත් අප තුළ තියෙනවායි කියලා. ඉතින් බුදුන් වහන්සේ මේක උදාන වාක්‍යයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. මේ සතර මහා භූතුන් ධාතුන් ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ නැති තැනක් තිබෙනවා, එතන තමයි මේ විවේකයේ සැනසීම තියෙන්නේ කියලා. ඉතින් බාහිරින් මේක සොයන්න උත්සාහ කරාට වැඩක් නැහැ, එය අප තුළම තිබෙනවා. ඉතින් මේ සරල පුහුණුවක් තුළින් අපටත් මෙය ලබා ගන්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒක සුළු වශයෙන් පටන් ගන්න පුළුවන්. කොහොමද මේ පියවරක් පිළිබඳ අවධානය සතිය පවත්වනවා, ඊළඟට හුස්මක්, උදරයේ පිම්බීම හැපිලිම, මේ වගේ දෙයක් පිළිබඳ සිහියක් පවත්වනවා. සුළු වශයෙන් මේක සිද්ධ කරලා දීර්ඝ කාලයක් මේක මෙහෙම කරනකොට අපිට මේ කියන සැනසීම ලැබෙනවා. ඉතින් මේට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි. මොකද අතරමඟදී එන ගැටලු වලට මේ පුහුණුව කරපු කෙනෙක්ගේ අත්දැකීම් ඒ වගේම උපකාරය අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටියා සියලු දෙනාගෙන්ම. ඉතින් මේ අත්දැකීම් ලියනකොට කොහොමද, කියනකොට, ලියනකොට කොහොමද මේවා ඉදිරිපත් කරන්නේ කියන කාරණාවත් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් මෙහිදී ඉතා වැදගත් දෙයක් තමයි ගුරුවරයාට තමන්ගේ මේ පුහුණුව පිළිබඳ කියනකොට තමන් මූලික කමටහන, මූලික කමටහන කියනකොට මාත් මුල් කාලයේ කමටහන කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. පස්සේ ඉතින් ධර්ම දේශනාවලට සවන් දීලම තමයි මේ කමටහන කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ. සිහිය පිහිටුවේ කොහෙද? හුස්මෙද? ඊළඟට තමන් සක්මනක් කරනවා නම් මේ සිහිය පිහිටුවේ කොතනද? ඒ කාරණාව මූලික වශයෙන් සඳහන් කළා. ඊට පස්සේ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට තවත් වැදගත් කාරණාවක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. මොකද මේ සිත එක්තැන් කිරීමක් කියන දෙයක් උත්සාහ කරන්න ගන්නවා බොහෝ දෙනෙක් වැරදි අර්ථකථනයක් දීලා. නමුත් අප මේ සතිය ප්‍රගුණ කරනකොට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ සිතේ එක්තැන් වීම, සමාධිගත වීම සිද්ධ වෙනවා. ඒ නොකඩවා කරන පුහුණුවක් තුළින් ලැබෙන ප්‍රතිඵලයක්. ඉතින් මේ සඳහා දීර්ඝකාලීන පුහුණුව තමයි, නොකඩවා කරන පුහුණුව තමයි අවශ්‍ය වෙන්නේ. මේක දවසක් දෙකක් සතියක් මාසයක් කරලා බෑ. ආධුනිකයෙක් වශයෙන් බිගිනර්ස් මයින්ඩ් කියලා අපි හැමතිස්සෙම සඳහන් කරනවා. මේ බිගිනර්ස් මයින්ඩ් කියන දේ සිතේ තියාගෙන දීර්ඝකාලීනව පුහුණුව තුළින් තමයි සමාවෙන්න මේක අපිට ළඟා කරගන්න පුළුවන්. මේ විවේකය, සැනසීම බාහිර නෙවෙයි, අප තුළින්ම. මීළඟට තිබෙන්නේ මෙම පුහුණුව පටන් ගන්න අය සඳහා ආධුනිකයෙක් වශයෙන් මේ පුහුණුව පටන් ගන්නකොට කොහොමද මේක කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි උපදෙස් පත්‍රිකාවක් පිළියෙල කර තිබෙනවා. මම මේ උපදෙස් පත්‍රිකාව සියලු දෙනා සමග එදා හදා ගන්නම්. දැන් මෙහෙම සතිමත් බව පුහුණු කිරීමට උත්සාහ කරන ආධුනිකයෙක් සඳහා, ආධුනිකයන් සඳහා වීඩියෝ පටි දෙකක් නිර්මාණය කළා තිබෙනවා. මේ වීඩියෝ පටි දෙක සතිමත් ඇවිදීම සහ සතිමත් හඳ ගැනීම සම්බන්ධයෙන් මුලදී සඳහන් කළා වගේ සිහිය පිහිටවන්නේ කොහොමද, සතිමත් ඇවිදීමේදී, සතිමත් හඳ ගැනීමේදී කියන කාරණය මනාව මේ වීඩියෝ පටි දෙකේ සඳහන් කළා තිබෙනවා. වීඩියෝ පටි දෙක නරඹලා ඊට සවන් දීලා පුහුණුව පටන් ගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳ හොඳ අදහසක් ඇති කරගෙන තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක් තුල උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රියේ නිදෙම යාමට පෙර, ඒ වගේ හොඳයි පටන් ගන්න වෙලාව අවස්ථාවේදී එහෙම පුහුණුව පටන් අරගෙන විනාඩි 5ක් පමණ මූලික වශයෙන්, ඉන්පස්සේ මේක වැඩි දියුණු කරන්න පුළුවන් විනාඩි 10ක්, විනාඩි 15ක් පමණ. තමන්ගේ පුහුණුව සතියක් පමණ කිරීමෙන් පසු සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ සම්පූර්ණ කරලා එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මේ සතිමත් අත්දැකීම් ලියන්නේ? මූලිකවම සිහිය පිහිටුවේ මොකද්ද කියන කාරණය සඳහන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සඳහන් කරා කීප වටක්ම සතිමත් හිඳ ගැනීමේදී හුස්ම පිළිබඳ සිහිය ඇති කරගන්නවා. ඊළඟට එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම පිළිබඳව සිහිය තියෙනවා. ඊට අමතරව සතිමත් ඇවිදීමේදී පයට සිහිය තිබෙනවා. විලුඹට, කකුලේ ස්පර්ශය, පොළොවට වදින ආකාරය, ඒකට සිහිය තියලා තමන්ගේ පුහුණු පටන් ගත්තයි කියලා මේ අත්දැකීම් ඊට පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ හුස්ම දීර්ඝ හුස්ම, කෙටි හුස්ම, ඊළඟට උණුසුම් වශයෙන්, සීතල වශයෙන් හුස්ම දැනෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඊට පස්සේ බොහොම සනීපයක් දැනුණා. ඊළඟට සිතේ නිශ්චල ස්වභාවයක් ආවා, සිත ව්‍යාකූල වුණා. ඒ කාරණා ඊටම වැදගත්. ඒ කාරණා අතුලත් කරලා තමන්ගේ වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට මෙහෙම සිත පිට ගියයි කියන දේ සදහන් කරනවා නම් නැවතත් සිත මූලික අරමුණට ආවේ කොහොමද? ආනාපාන සතියට හෝ පිම්බිම හැකිලීමට ආපු බව දැනගත්තේ කොහොමද? මේ කාරණා අතුලත් කරලා තමන්ගේ වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට වඩා වැදගත් වන්නේ එදිනදා ජීවිතයේදී කොහොමද තමන්ට මේ සතිය ප්‍රයෝජනවත් වුනේ, කොහොමද සතිය පුහුණු කරේ, රැකියාවේදී, ගෙදර එදිනදා කටයුතු වලදී කොහොමද තමන් සතිය උපකාර කරගත්තේ කියන සියලු විස්තර ඇතුළත් කරලා තමන්ගේ වාර්තාව එවන්න පුළුවන්. මේ වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එකක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ නොකඩවා තමන්ගේ පුහුණුව ඉදිරියට කරගෙන යාමයි. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 11:30 සිට 1 දක්වාත්, නව සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වැදගත් වන්නේ මෙම වැඩසටහනට සම්බන්ධ වෙන්න තමුන්ගේ අත්දැකීම් අප සමග බෙදා හදා ගන්න, ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න හැකි ප්‍රමණ නවකයන් මෙම වැඩසටහන සම්බන්ධ කරන්න. මොකද මේ වගේ ලයිව් වැඩසටහනකට ස්වාමින් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්න ඉතා අපහසුයි. ඊට අමතරව ස්වාමින් වහන්සේලාත් සම්බන්ධ වෙන්නේ බොහෝම අපහසුවෙන්. ස්වාමින් වහන්සේලාගේ තවත් වැඩ කටයුතු රාශියක් තිබෙනවා. ඒ අතරතුර අප වෙනුවෙන් පැයක් දෙකක් පමණ කාලය වෙන් කරලා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වැඩසටහන සම්බන්ධ වෙනි ඒ අවස්ථාව හැකි පමණ හැකි පිරිසක් සමග බෙදා හදාගන්න තමුන්ගේ දෙමව්පියන්, දරුවන්, හිතමිතුරන් මේ සියලු දෙනාටම හැකි පමණ මේ වැඩසටහන සම්බන්ධ කරගන්න. වැඩසටහනේ Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර ඉදිරියේදී මම මෙම දත්ත නැවතත් ඔබ සමග ෂෙයා කරගන්නම්. මීළඟට තිබෙන්නේ අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. මේ සඳහා අපේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවායි කියලා සඳහන් කරා. සමාවෙන්න ස්වාමීන් වහන්සේ, වහන්සේ පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි වැයනවානේ. ආ, තිරුවන් සරණයි ස්වාමීන්. එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි ඇහෙනවා. බොහොමත්ම ඉතින් ස්වාමීන් වහන්සේ.
මොකද මියුට් කරලා තිබුණානේ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ, මම අන්තිමට බැලුවේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. බොහොමත්ම ඉතින් ස්වාමීන් වහන්සේ අද වැඩසටහන සම්බන්ධ වුණා. අද දින අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම නාමන්තට ආරාධනා කරනවා. නාමන්ත, ඔබට අවස්ථාව වාර්තා ඉදිරිපත් කිරීමට.
තිරුවන් සරණයි නදි භූමිපින්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි, බොහොමසේ මේ අවස්ථාවට නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසට අපිට එක ලිඛිත වාර්තාවක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්සේ, එය ඉදිරිපත් කරන්න අවසරද? සතිමත් පරයන්කේ සතිමත්ව හිඳගෙන ඒ සමගම හුස්ම ඉහළ පහළ යන ආකාරය අවබෝධ වීමට ඉඩ හැරීමේ කයෙහි ඉරියව්ව ගැන පැහැදිලිව දැනෙන්නට විය. හුස්ම රැල්ල වෙත සිහිය පිහිටත්ම මානසික සුවතාවයක් අත්දැකිමි. හුස්ම රැල්ලට සාපේක්ෂව කය වඩා දැඩි ලෙසත් අවබෝධ විය. කය තුළ කම්පන චංචල රසක් ඇති බවත්, එම කම්පන චංචල කෙරෙහිද සංවේදී බවක් ඇති විය. උපදේශ පරිදි හුස්ම රැල්ල දෙස එල්ල වී ඇති නිරීක්ෂණය නැවත සිහිපත් කළෙමි. හුස්ම ඉහළ යන විට තීව්‍රව දැනෙන සැටිත්, පහළ යන විට තරමක් ගොරෝසු බවකුත්, ඒ දෙක අතර වෙනසකුත් අවබෝධ විය. කය තුලත් කයෙන් බාහිරවත් ඇති හිස් බවක් ප්‍රසාරණය වී ගියේය. ඒ තුල කිසියම් ප්‍රීතිමත් බවක් ඇති විය. එම ප්‍රීතිමත් බව විනිවිද යමින් හුස්ම රැල්ල නිරීක්ෂණය වන්නට ඉඩ හැරීමි. අභ්‍යන්තරයේ හා බාහිරයේ ඇති වූ ප්‍රීතිමත් භාවයේ හරහා හුස්ම රැල්ල යන්තමින් හෝ නිරීක්ෂණය වීම තුළ සුවිශේෂී බවක් අත්දැකෙමි. පරයන්කේ අවසාන කොටසේදී පාදවල කිසියම් වේදනාවක් ඇති වූද ඒ යම් තරමකට දරාගත හැකි විය. මේ ආකාරයෙන් පරයන්කේ අවසාන වන විටදී සිත සැහැල්ලු වී ගොස් හුස්ම රැල්ල පෙනෙන නොපෙනෙන බවකට පැමිණ තිබුණි. තිරුවන් සරණයි. වාර්තා අවසන්යි ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒක මගේ අත්දැකීම ලියන්න උත්සාහයක් තියෙනවා. පේන දේම ලියන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙදි අර හුස්ම දැක දැක කරන්නා වූ මේ අත්දැකීමේ වාර කීයක් එක දිගට පුළුවන්ද? එහෙම නැත්නම් වාර කීයක් Tamante හුස්ම රළුවට පෙනෙද්දි එක දිගට බලාගෙන ඉන්න පුළුවන්ද කියන එකත් බැලුවන්. මේක තවත් මේ පිරිසිදු කරගන්න තිබ්බා, ඉස්සරහට යන්න තිබ්බා. ඒ නිසා ඒක එකතු කරගන්න මතක් කළා. තමන්ගේ කයට උස්මට හිත ගන්න ඕන කියලා සිහි වෙලා හිත ගත්තා. ගත්තම් පස්සේ ඒ ගැනීම පිළිබඳ වර්තාව ඉදිරිපත් කරනවා. ඒක වෙනසක් පස්සේ ඉදිරිපත් කරනවා. මේ හුස්ම වාර කීයක් එක දිගට බැලුවද මේ විදිහට කියන කාරණේ ඒක එකතු කරගන්න. එතකොට ඉදිරියක් ඒක තුළ පැහැදිලි බවක් තමන්ට ඇති වෙලා එනවා. ඒ වගේම මේ අපිට ප්‍රීතිමත් බව, සුන්දරත්වය, ලැබෙන අලුත් පහසු අත්දැකීම තුළ නැවත හුස්ම දකිනවා. ඉතින් ඒක හොඳයි. හැබැයි මේකක්වත් සුවිශේෂී කියලා අපිට සඳහන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සුද්ධ වීම පිණිසයි කියන්නේ මේක අනිවාර්ය සුවිශේෂී වෙනවා. මේක ඕන කෙනෙකුට වෙන දෙයක්. අලුත් අත්දැකීමක් ලැබෙනකොට ඒක සුවිශේෂී තමයි. නමුත් ඔන්න ඔතන තමයි ඊළඟට ගැටේ තියෙන්නේ. මේක විශේෂ දෙයක් වුණා වෙන් කළා ගන්නවා අලු අමුතු දෙයක් විදිහට මේක හදලා දෙනු පෙර නොවෙනි දෙයක්. එහෙම නැත්නම් ඊතර අලුත් දෙයක්. මේක මට වෙන විශේෂ වූ අවස්ථාවක්. මාලා විඳින අලුත් සුවිශේෂී අත්දැකීමක් කියන ඉතින් මේ අභිවදනය අභිනන්දනය කරනවා. ඊට පස්සේ අජ්ජෝසාසනය කියන අජ්ජෝසනය මේකට බැහැ ගන්නවා. මේක වින්දනය කරනවා. මේක කියන්න උත්සාහ කරනවා. මේකට බැහැගෙන එක මම වෙනවා. ආන්න මේ තුල තමයි අපේ ඊළඟට ගැටේ වදින්නේ. ඉතින් ඒක මේක කියන්නේ මේ හොඳට කරගෙන ගිහිල්ලා හුස්ම ගැනීම පවා අවසාන මොහොතේ අත්විඳවක් කියන කෙනෙක්ට ඒ ගමන තවත් පිරිසිදුව ඉදිරියට යෑම සඳහායි. ඒ නිසා මේ විදිහේ කාරණා ටික දැනගෙන යන්න. මොන දේත් වර්තමානයේ සිද්ධ වෙනවා. ඒක මං අත්විඳිනවා මම කියලා කිව්වත් උඹලත් අත්විඳීමනේ අත්දැකීමනේ අපි ලියන්නේ. ආන්නේ අත්විඳීම සිද්ධ වෙනවා. ඒකේ මම එහෙම නැත්නම් ඒක දිහා වර්තමානයේ අවදි වෙලා ඉන්නවා. ඊළඟ මොහොත ක්ෂණයක් පාසා එන නිසා ඒ කලින් ක්ෂණය අතහැරෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට වෙන අතහැරීම තුළ ওই විදිහට අල්ලලා සුවිශේෂී කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. ආන්න ඒකත් දැකගෙන ඒක ලිව්වට කමක් නැහැ. මේ විදිහට එලි කරගත්තට කමක් නැහැ. ප්‍රකාශ කරාට අත්දැකීම වටිනවා. ඉදිරියටත් තියෙනවා. ඒ වගේමයි ඒ අවසන් කරපු තැනින් පස්සේ තමයි භාවනාව පටන් ගන්න කියලා මතක තියාගන්න. ඊළඟ වතාවේදී අපි හුස්ම සංසිඳීම තුළ ඊට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලිය පොඩි වෙලාවක් ගත කරලා අඩුම ගානනේ අපිට අවසන් කරගන්න උත්සාහයක් ගමු. අන්න ඒ කාරණාත් එක්ක ඉදිරියට යන්න භාවනාව පටන් ගන්න ඕන ඔතනින් පස්සේ කියලා වගේ අදහසකුත් තියාගෙන ඉස්සරහට යන්න.
එහෙම සයනස් බොහොම පින්. දැනට එක ලිඛිත වතාවක් අද දින ඉදිරිපත් වූ නිසා ඉක්මනින් අවස්ථාව ලැබෙන ස්වභාවයේ සිටින සියලු දෙනාටම තමන්ට කැමති විදිහට තමන්ගේ ඇති සතිමත් වීම පිළිබඳ ඇති ගැටලුවක් හෝ ඒ නිරීක්ෂණයක් හෝ සතිමත් වීම පිළිබඳ වාර්තාවක් හෝ ඉදිරිපත් කරන්නට ඒ සඳහා අවස්ථාව ලැබෙන නිසා සූමතෝසුව ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව් චම්පිකා මහත්මිය ඔබට අවස්ථාව ලැබෙනවා අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මම පළමුවෙන්ම ඊයේ ග්ලෝබල් සමිට් මේ සමිට් එකට සම්බන්ධ වුණා ස්වාමීන් වහන්ස. ඒ ගැන වචනයක් නොකියාම බෑ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේ ග්ලෝබල් සියලු දෙනාටම ඇත්තටම පින් සිද්ධ වෙනවා. මගේ වචනෙන් කිව්ව ස්වාමීන් වහන්ස මට නම් ඉතින් ඇත්තටම වචන නැහැ ඒ කාර්යය ගැන. ඇත්තටම හරිම සතුටක් ඇත්තටම දැනුනේ ස්වාමීන් වහන්ස. ඇත්තටම ඒ සතුටට වැඩිකම් ඇත්තටම ස්වාමීන් වහන්ස කඳුළු වෙන තරමට සතුට වුණා ඇත්තටම. ඒක දැකලා හරිම පුදුම මං හිතන්නේ මට මම මගේ ජීවිතේ දැකපු මං හිතන්නේ ඉතාලම මං හිතුව වාසනාවන්තම අවස්ථාව කියලා. උත්ෙක් අවස්ථාවට අපි මුහුණ දුන්නත් මේ වගේ අවස්ථාවක් අපිට ලැබිලා තිබුණේ ස්වාමීන් වහන්ස. ඇත්තටම මම කඩුවෙල සතිපාසලට සම්බන්ධ වෙලා පුහුණුව ලබන්නේ ඉතින් මට හරිම සතුටුයි ස්වාමීන් වහන්ස. ඇත්තටම ඒකාන්තයෙන්ම ඔබ වහන්සේලා සියලු දෙනාම නිවන් දකින්නම ඒ සඳහා උඩ දුන්නු සෑම සියලු දෙනාටම පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මේ කරපු කාර්යය. ඇත්තට ඒක ඉදිරියට සාර්ථක වෙන්න මත තියෙන ස්වාමීන් වහන්සේ අපේ මත. ඉතින් අපි කොහොම හරි සතුටුමත් වෙලා මේ කටයුතු කරමු ස්වාමීන් වහන්සේ. ඒ ගත්ත පියවර ගැන කවදා හෝ ලොකු ස්වාමීන් වහන්සේ ඈතින් නම් බැලුවත් උන්වහන්සේට පුදුම සතුටු සිතක් ඇති වෙයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ අතරතුර ස්වාමීන් වහන්සේ මම ඒ මොහොතේදී මම ඇත්තටම ඊයේ තමයි මම සම්බන්ධ වුණේ. මම සිහියෙන් හිටියේ. අතරම මට සමහර වෙලාවෙදී මම නිකන් හීනෙක ඉන්නවා වගේ ඒක බලහගෙන ඉන්නකොට සද්ද ඇහෙනවා, විවිධ නර්තන ක්‍රියා තිබුණා, විවිධ සාකච්ඡාමය අවස්ථා තිබුණා. ඒ සියල්ලම ස්වාමීන් වහන්සේ මම ගොඩක් සතිමත් වෙලා බලාගෙන සිටියා. මොකද උදේම අපිට මේ තිබුණානේ මේ වෝකින් මෙඩිටේෂන් එක. ඒවත් අපි ඇත්තටම සන්තෝෂෙන් කරා. ඒවා අපිට නුහුරු දේවල් නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් අර කියනකොටම නිකන් අර රියදුරා මේ වාහනෙට නගිනවා වගේ ස්වාමීන් වහන්සේ කියනකොටම ඒකට අපිට අනුගත වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් හරි සතුටුයි ස්වාමීන් වහන්සේ. ඔක්කොම මට නිකන් එකපාරට සමහර වෙලාවට දැනුනේ මම තවතැනක ඉඳන් පල්ලෙහාට නිකන් බහිනවා වගේ තමයි මට තේරුනේ. මගේ වස් සතියෙන් බලාගෙන ඉන්නකොට මුළු දවස පුරාම සතුටු සිතක්මයි ස්වාමීන් වහන්සේ තිබුණේ. මට ඇත්තට වෙන කිසි දෙයක් ගැන මතකයේ තිබුණේ නැහැ මගේ මේකේ. ඉතාම සතුටු සිතේ අර ඒ සතිමත් ඇවිදීම ඒ සියල්ල සිදු කරලා ස්වාමීන් වහන්සේ පැමිණියා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මගේ කමටහන උනේ. ඊයේ මම හොඳට සතියෙන් හිටියා, කෑම කන්න අපිට දීපු දේවල් ඒවට අනුග්‍රහ කරා. ඒ දේවල් සතියෙන් බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට හරිම හිස් බවක් කියන්න කියලා තරම් දෙයක් ඇත්තටම නැහැ. මට මේ අදහස් දැක්වීමට උවමනා නිසායි ස්වාමීන් වහන්සේ කතා කරේ.
මේ හැමදාම සතිපාසලේ යනවා, භාවනා කරනවා, කමටහන් සුද්ධ කරනවා. මේ දවසේ ගිහිල්ලත් එතනත් භාවනා කරලා තියෙන්නේ. ගිහිල්ලා එතන එදා කරන්න ඕන බර ස්ටේජ් එක පිටිපස්සට යන්න ඕනේ. ගිහිල්ලා ඒ අඩුපාඩු බලන්න ඕනේ, තේ අදින්න ඕනේ, ඕනෙම කරන්න තිබුණේ. මේ දැන් කතා කරන භාවනා කරලා අත්දැකීමක් කතා කරනවා. මේ අච්චර ලොක සමුළුවක
ස්වාමිනාසේ එහෙම අවස්ථාවක් සංවිධාන මට්ටමින් මම එහෙම සංවිධාන මට්ටමින් ස්වාමිනවහන්සේ සම්බන්ධ වුණේ නැහැ. මම එහෙම සම්බන්ධ වුණේ නැහැ ස්වාමිනවහන්සේ. මම
එහෙම සම්බන්ධ වෙන්න භාවනා කරන අය මේ අඩුවෙල්ල සම්බන්ධ අය මේවා ඉන්න අය එහෙමනේ කරන්න ඕන. දැන් පිටරටවලුත් කරේ ඒ විදිහටනේ. මේ එහෙම පැය කරන්නේ එතකොට තමයි කමටහන් හොඳටම සුද්ධ වෙන්නේ. මේ භාවනා කොහොමද කරන්නේ හැමදාම?
සමහරවිට ස්වාමීන් වහන්සේ කඩුපාඩුවක් විදියට තිබුණා නම් මම බාර ගන්න ලෑස්ති. මට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒවා ගැන මම ඇත්තටම යම් කිසි කාර්ය මණ්ඩලයක් ඉන්නට මම ඒවට සම්බන්ධ වෙලා කටයුතු කරේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි මට සම්බන්ධ වෙන්න බැරි වුණේ.
තමයි ඒතන මෙහෙම එකක් තියෙනවා. අපි දැන් ඔය මේ මාත් එක්ක දැන් මෙහෙ වැඩමුළුව කතා කරනකොට කඩුවෙල ගැනම කියලා පටන් ගන්න. කඩුවෙල නවාතැන් පහසුකම් නෑ. ඉතින් දැන් අපි මේ උඩුගම නිග්‍රෝධලෙන් ආරම්භ වෙන අසනේ පටන් අරන් තියෙනවා නවාතැන් සහිතව කරනවා. ඉතින් ලොකු පහසුකම් නෑ. මීතරි ගල වගේ වුණත් එහෙම මත්තමක නැහැ. නමුත් කරගෙන යනවා. දැන් 15ක් ඉවරයි වැඩසටහන්, මාස 15ක් ඉස්සේ. එතකොට පටන් ගත්තේ දවස් 4 වයින් පස්සේ 5 වුණා. දැන් මෑතක 10 වා දෙවෙනි එකත් ඉවර කරා. ඉතින් මේ කියන්න යන්නේ ඒක නෙමෙයි. කාරණය මේ කඩුවෙල කීප දෙනෙක්ම මෙහෙට ආවා. ඉතින් පළවෙනි වැඩසටහන දවස් 10කට ආපු වෙලාවේ අපි ඉතින් පළවෙනි වතාවටයි විවෘත කරේ පිටපලාත් කොළඹ පළාත් ආදියට බලාපොරොත්තු වුණේ. ඉතින් අමාරුයි අපහසුයි ඉන්න මේ කරගන්න බෑ මේ විදිහට මේ පහසුකම් මදී කියන එකක් තමයි. නමුත් අවසානයේ හරි සන්තෝෂයෙන් කතා කළා. මේ ලොකු අවස්ථාවක් ලැබුණේ කියලා මේ වරත් වෙනවා කියලා ඉවරත් ආවා. ඊළඟ වතාවේ අපි ලොකු සාංශෙත් නැති නිසා අපි දවස් 5ට අඩු කරන්නයි තීරණය කරේ. ඒ නමුත් මේ දැඩිල්ලීම මේ පිරිසගෙන්මයි, විශේෂයෙන්ම මේ කලින් හිටපු අය හෝ මේ අවටයගෙන් නෙවෙයි. ඒ කණ්ඩායම ඒ පිරිසගෙන්මයි. බෑ 10ම ඕනේ, අනිවාර්යෙන් 10ම ඕනේ. ඒ දානමාන පව අපි කරනවා කියලා බාරගත්තා. ඉතින් ඒ විදිහට ඒ ඔය අඩුවෙලා ඇසුරු වෙන ඒ කණ්ඩායමේ තියෙනවා ශක්තිය ගැම්මක් අපකාශ කරෙත් අපි හැමතැනම ගිහිල්ලා තිනවා. ඉතින් මේකේ ආරංචි උනේ දුෂ්කරයි කියලා නේ, එහෙම එකක් නම් නැහැ කියලා ඒ වගේ ලොකු ගැම්මක් තියෙනවා ඒ කණ්ඩායම. ඊළඟට එකට එක තුන අපි ඥාති වෙන නැන්දනියක් ඔව් එය මුතුමිය මේ මොන හොඳට මීතර ගලක් ගිහිල්ලා භාවනා කරලා දැන් ඇඉන්නේ භාවනා මූඩ්. එතකොට ඇවිල්ලා මේ මට කියනවා මෙහෙමයි ස්වාමීන් මං ප්‍රතිපාසල් කරා අපි මේ වාටුවක් බාරව හිටියේ නස්. ඉතින් එයා ඒකේ මේ අපේ සති කණ්ඩායම කෙනෙක් ගෙනල්ලත් මේ කටයුතු කරා. මුලදී අත්තරම දන්න කාලේ කරා අවුරුදු දෙකකට තුනකට කලින් කොරෝනාත් එක්ක එක නැවතුණා. ඊට පස්සේ මේ ඒ ඒ ඒ සති අනුග්‍රාහිකාවගේ දැන් නිකන් සතිය මදි කියනවා. නැත්ත කතාව එහෙම ප්‍රායෝගිකව නැත්තේ නෑ මම දකින්න දෙයක්. නමුත් ඒ ඒ කෙනාත් එක බෑ කරන්න. ඊට පස්සේ මං කල්පනා කරාලු මේ සතිය මදි කෙනෙක් ගෙනල්ලා මේ වැඩේ කරනවට වැඩිය නොකරන හොඳයි වගේ. මොකද දැන් මෙයා භාවනා කළා, දැන් මෙයාගේ සතිය වැඩිලා මේ අරයටත් වැඩිය, දැන් මට හරි. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලත් ඔක කතාවක් තියෙනවා. කොමාරි මාත් එක්ක ලියුණා කතාව. කොමාරි ඔක යන අතරේ තින් සාධාරණ හේතු තියෙනවා. ලොකු සාංශිත් එකම ඔක මතක් කරා. ලොකු සාංශයට මතක් කරනකොට ලොකු සාංශිනාස කිව්වේ ඒ වුණාට උන්ට බෑණි ඇවිල්ලා කොම්පූචා එකක් හදලා දෙන්න. ඒකී ඔය කියන සත්‍යනුග්‍රහකවරු බෑගෙන එහෙ දැන් කොම්පූචා මට හදලා. දැන් මේ සමිත් එකේ වැඩ. නැති ඔය ටික කරන්න බෑණි අර කියන කෙනා. ඉතින් එහෙම කරන්න. ඊට පස්සේ ඉතින් මමත් දෙන්නව කරුණෝ ඒක නම් ඇත්ත. දැන් මේ භාවනා කරවි කියලා මේ පොඩ්ඩක් න්යා වෙලා තියෙන්නේ කියලා. ඒ නිසාර ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒවා අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක මේ කීප දෙනෙක් වැඩ කරපු බව ආරංචි සෑහෙන මේ නන්දු වෙලා කටයුතු වෙලා තියෙනවා. අර බෙදිලා ගිහිල්ලා නැහැ. ඉතින් බලෙන් මෙහි අර ඔයා මේව කරන්න මේව කරන්න කියලා අඬ ගහලා නැහැ. හැබැයි සම්බන්ධ වෙච්ච ඉල්ලීම් මේ කොටස දෙන්න වගේ ඉල්ලගත්තයි කරලා තියෙනවා. ඒ විදිහට හොයා බලා කරන් ගන්නත් තිබුණා. නමුත් ප්‍රධානමදේ සතිමත් වීමනේ. සතිමත් වෙච්ච ගමන් සතිපාවලට එකතු වෙනවා. ඉතින් ඒ අත්දැකීම වටිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අලුත් පරිසරයක අත්විඳීම සිද්ධ කරා ඒ අත්දැකීම ලබා ගත්තා. ඉතින් ඒක දිගට පවත්වනවා. ඉතින් කොයි වෙලාවෙත් සතිය පවත්වන්නේ කොහොමද කියන පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ කටයුතු වලදී ඒ ලොකු සංසගෙ එතන තිබ්බ දැක්ක පණිවිඩය තමයි සති පවුල විදිහට දෙයකට ඉදිරිපත් වෙලා. එහෙම නැත්නම් තමන් ඒ කොටස ලැබෙනකන් ඉන්න නෙමෙයි හොඳ දෙයකට යහපත් දෙයක් මේ සාදු කියන දෙයක් ඒ තුල අපි ඉදිරිපත් වෙලා අපේ කොටස සිද්ධ කරන්න පුළුවන් වීමත් අපි බලනවා. එතකොට පරීක්ෂා කරන්න පුළුවන්. දැන් මේකට වුණත් ඉදිරිපත් වුණා. මේකත් මම තමයි. හැබැයි මේ කාරණෙන් ලෝකට යහපතක් වෙන දෙයක් නිසා අපිට ඒක අර අකුසලයක් හෝ අනවශ්‍ය කර්මයක් විදිහට අපිට ඒක සලකන්නත් බෑ. ඉතින් මේ විදිහේ ආයෙ වගේ පරීක්ෂණයකුත් තියෙනවා. ඉතින් ඒවටත් විවෘත කරගෙන අපි ඉදිරියට යමු. හොඳයි. අත්දැකීම.
හොඳයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉදිරියේදී ආයි හම්බුනාම ස්වාමීන් වහන්ස එහෙම සම්බන්ධ වෙනවා. මම එහෙම ඉදිරියපත් වෙන්නේ නැත්නම් දැන් ස්වාමීන් වහන්ස සාමාන්‍ය ඒක මගේ
හැටියක් නන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් ඒ මම මෙහෙමයි කියන එක කඩන්න එකයි තියෙන්නේ. ඒකටත් අවස්ථාව තියෙනවා දැන් සතිය ඇතුලේ. ඔය කිව්වට ඉතින් මම ගියෙත් නෑ. ඉතින් මමත් හිටලා මමත් බැලුවේ ඔන්ලයින්. හැබැයි සම්පූර්ණයෙන් බැලුවා. මේ වරන් උත්සාහ කරා අපි ගන්නට රෙඩිය. එහෙම තමයි. හොඳයි
තෙරුවන්. හොඳයි ස්වාමීනාංස.
අවසරයි ස්වාමීනාංස. ඊළඟට නදී ඉදිරිපත් කරලා තියෙනවා. නදී ඔබට අවස්ථාව දෙන්න ලැබෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
අද තමයි මම ඉස්සලම ජොයින් වුණේ ස්වාමීන් වහන්ස. මේ මීට කලින් මේකට ජොයින් වෙලා නැහැ. මේ කිසි දෙයකට ජොයින් වෙලා නැහැ මීට කලින්. අද තමයි පළවෙනියට ජොයින් වුණේ මට.
නදී කියන නමක් නම් අතකයි නිකන් කලින් තිබුණා තමක් නැහැ. ඉතින් තමන්ම නෙන්නේ කියන්නේ. හොඳයි කියමු බලන්න.
මම මේ ගුරුවරියක් විදිහට සේවය කරන්නේ. මේ මම මෛත්‍රී භාවනාව එහෙම තනියම වඩනවා. හැබැයි කාගෙන්වත් කමටහනක් උපදේශක් කරන්නේ නැහැ. මට කමටහනක් අවශ්‍යයි ස්වාමීන් වහන්ස. මේ මොකද මට දැන් වෙලාවට ඔය සතිමත් භව එහෙම වඩනකොට පොඩි බයක් වගේ එනවා. ළඟින් කවුරු හරි හිටගෙන ඉන්නවා වගේ දැනෙනවා. අන්න ඒ වගේ තියෙනවා. හිටපු ගම විචිකිච්ඡා වෙනවා. සැකයක් මත වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට කමටහනක් ගන්න අවශ්‍යයි. මට අර විවේකයක් නැතිකම නිසා කොහෙවත් එහෙම ගිහිල්ලා කමටහනක් ගන්න ලැබුණෙම නැහැ.
ඔව්. එතකොට නිකන් පරීක්ෂණයක් වගේ මේ හන්නේ මේ වෙලාවේ අද සම්පූර්ණ වැඩසටහන සම්බන්ධ වුණා උදේ ඉඳන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතකොට අද දවස තුල ගත්ත අදහස කුමක්ද මේ තුල මේ වෙනකම්?
ස්වාමීන් වහන්ස අර මුලින් ස්වාමීන් වහන්ස කියපු විදිහට මගේ අර ඒ ගතිය නම් ටිකක් අඩුයි, අර අනවශ්‍ය දේවල් වලට කතා බහ වලට එකතු වෙන ගතිය එහෙම අඩුයි, ගොඩක් අනුම ජජ් කරන ගතිය අඩුයි, ඒ දේවල් නම් තියෙනවා. නමුත් අර විවේකේ නම් ටිකක් අඩු ගතියක් තියෙන ගුරුවරියක් විදිහට සේවය කරන නිසා. හිටපු ගමන් බය කියන එක තමයි මතුවෙන්නේ, ඉඳගෙන එහෙම ඉන්න වෙලාවට ළඟින් කවුරු හරි හිටගෙන ඉන්නා වගේ දැනෙනවා, ඒ වගේ බයක් තමයි දැනෙන්නේ. අර එතකොට අර සතිමත් බවට බාධා වෙන්නේ අන්නේ විදිහට ස්වාමීන් වහන්සේ මට ඒක ඉදිරියට කියන්න බැරි ගතිය.
ළඟින් කවුරු හරි ඉන්නවා නම් කොච්චර දෙයක්ද ආරක්ෂාවක්. එතකොට මෙහෙමයි, මේක මේ වෙලාව ඉදිරිපත් වීම හොඳයි. ඇත්තට මේ වැඩසටහන මේක කැසිය ගානක් මේ වෙනකොට ගිහින් තියෙනවා. ඒ හින්දා දැන් ගොඩක් කලාවට අපේ නුත් ට්‍රැක් එකිනුත් එළියට යන්නේ මේ ටිකක් විස්තර. දැන් ඉස්සෙල්ලා අපි මහත්මිය කතා කරෙත් කාලය භාවනා කරා, යකමටන් සුද්ධ කරනවා, තමන් උපදෙස් ලබා ගන්නවා, ඉදිරියට යනවා. දැන් මේ අද අලුත් පරිසරේ යා හිටපු ස්වභාවය මතක් කරේ. ඒකෙදි අපි අර මූලික උපදෙස් ලැබෙන්නේ නැහනේ අලුත් කෙනෙකුට දෙන එක. ඉතින් ඇත්තටම මේ වැඩසටහන ඇත්තටම නම් කරලා තියෙන්නේ මේ ආධුනිකයන් සඳහා, ආධුනික යන් සඳහා භාව මේ කමඨාන උපදෙස්, එහෙම නැත්නම් භාවනා උපදෙස් කියන මේ සත් භාවයෙන් තමයි ආරම්භ කරේ මේ වැඩසටහන. ඉතින් කාලෙත් එක්ක අර එකම පිරිස කුවත් එහෙම එහෙම එකතු වීමත් එක්ක අර කණ්ඩායමම ඉදිරියට යනවා. යනකොට අතරේ පතර මේ විදිහට ආධුනික එකතු වෙනවා. එකතු වුණත් අර වැඩි බහුතරය ආධුනික මට්ටම් පන්නපු නිසා අර වැඩසටහනේ ආධුනික බව කියන එක මේ අතුරු මේ අඩු වෙනවා. ඒකත් එක්ක මේ වගේ දැන් අද වුණත් දැන් අපි ධර්මදේශනය අපි කරත් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට බණක් කියලා ඉවර කිරීමට දැන් මේක හුරු වෙලා වැඩසටහන, මොකද අර මේ පිරිස නිසා. නමුත් ඇත්තටම මේ යුත්තේ මූලික උපදෙස් ලැබෙන්න ඕන. දැන් අද මේ දැන් මම ඒක අහලා බැලුවේ මොකද්ද අදහස කියලා. දැන් ඔය ගතිගුණ ටික හෝ Tamanට තියෙන මේ මම මේ හොඳයි අරව නැහැ මට මේවා තියෙනවා බය තියෙනවා ඒ වගේ ඒ කාරණා සිහියට අදාළයි තමයි. නමුත් ඔක සාගරේ වගේනේ, කොතනින් පටන් අරන් කොහෙන් ඉවර වෙන්නද ගතිගුණ ටික හොයන්න කිව්වෙ. එහෙම එකක් නෙමෙයි. සතිය කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන එක. එතකොට මට මේ දැන් තියෙන මොකද්ද මට දැන් ඉන්න ස්වභාවය කියලා තේරුම් ගැනීම. එතෙන්ටනේ අපි එන්න ඕනේ. මම දැන් මේ මොහොතේ විඳින ස්වභාවය කුමක්ද? ඒක ඇඟේ වෙන්න පුළුවන්. ඒකට වේදනාවක් වෙන පුළුවන්, ඒක රිදිල එකක්, සනීපයක් වෙන්න පුළුවන්. ඒක ඒ ඔක්කොම නෙවෙයි, හිතුවිල්ලක් වෙන්න පුළුවන්. දැන් තරහක, ද්වේෂයක, ඉරිසියාවක, මෛත්‍රියක, ඔය කියපු මෛත්‍රිය ඔය ඉන්න පුළුවන් මේ
මොහොතේ.
එහෙමත් විදිහට පුරුමු. ඒ ඕනම දෙයක මේක දැන් තියෙන්නේ කියලා දැන ගැනීම තමයි සිහිය කියන එක අපිට තියෙන්නේ. දැන් තරහ තියෙනවා, දැන් මෛත්‍රිය, දැන් වාඩි වෙලා ඉන්න පස්ස රිදෙනවා, දැන් හිතේ ඇවිස්සිල්ලක් තියෙන, දැන් මට සැකයි මේ කරන වෙලේ, දැන් පුදුම හතුටක් තියෙන වැච් එකක් දිනලා, දැන් ඔන්න පෙරදිලා දුකයි. අන්න ඒ විදිහට මේ දැන් වෙන දේට අවදි වෙන්න. ඒකට අවදි වෙන්න කිව්වට ඒක එතෙන් මැදින් පටන් ගන්න දේවල් තමයි ලෝකේ තියෙන්නේ. දැන් ඔය අපිට අහන්න ලැබෙන බණ, අපිට අහන්න ලැබෙන ධර්මකාරණා, අපිට දහන්න ලැබෙන මේ අහන්න ලැබෙන වූ මේ අලුත් ක්‍රම මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ, ඕය ඔන්න අපි ගාව තමයි හරියක තියෙන්නේ කියලා ඔන්න ඕකට මෙන්න මේ දැන් වැදින් තමයි අල්ලන්නේ. මේක මම ධර්මානුකූලව විස්තර කරොත් දන්න සාමාන්‍යයෙන් ඔන්න කෙනෙක් දන්න දෙයක් මේ සතර සතිපට්ඨානෙනි සිහිය කියන එක අපි ගන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය සතර සතිපට්ඨාන. ඒක හතරක් කියන්නේ කායානුපස්සන ඇඟට හිත තියලා සිහිය වඩනවා, වේදනානුපස්සනා කියනවා සැප දුක් අදුක්කම සුඛ කියන වේදනා පිළිබඳව සිහිය පිහිටවනවා, චිත්තානුපස්සනා කියනවා හිතුවිලි සම්බන්ධයෙන් සිහිය පිහිටනවා, ධම්මානුපස්සනා කියනවා එන ඕනෑම අරමුණක් වර්තමානයේ සිහියෙන් අත්විඳිනවා. ඉතින් ධම්මානුපස්සනා කියන එක වැඩි එක, ඒකට යන්න අමාරු එකපාරට. ඉතින් මේ දේ සතර ප්‍රතිපට්ඨානෙ. ඒ කියන්නේ මේ වර්තමානයේ සිහිය පිහිටවීම මොකක් හෝ මේ අරමුණක් ඇසුරු කරගෙන කය වේදනාව හිතේ හිතුවිල්ලක් ධර්ම, ඒ කියන්නේ අරමුණක් ඕනම මෙන්න මේ කාරණේ හරහා වර්තමානයට එන්නයි අවශ්‍යතාවය. ඉතින් අන්න ඒකෙදි මූලික බුදු පියාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කාය අනුපස්සනයි පටන් ගන්න. එතකොට ආනාපාන සතිය උස්මත් එක්ක ඉන්නේ ඇඟේ දෙයක්නේ, කාය අනුපස්සනම බවට පත් වෙනවා. වාඩි වෙලා ඉන්නවා හිරියව්ව ඒක තේරෙනවා පස්සේ තද වෙලා කකුල් තද වෙලා හොඳට පිරමීඩි වගේ ඉන්නවා ඒක හිත තියාගෙන ඉන්නවනම් ඔන්න කාය අනුපස්සනාව ඒක ඉරියාපත කියලා කියනවා. ඒතර ඒක හිටගෙන ඉන්නකොට කකුල් බර දැනෙනවා ඒකත් එක්ක දත කරනවා අන්න හිටගෙන ඉන්න ඉරියව්වේ බාහිරියාපත භාවනාව. ඇවිදින එකත් අන්න ඉරියාපත භාවනාවක්. චක්මන වම දකුණ වශයෙන් යනවා එගේ බර මාරු වෙනවා මෙන්න මේ ඇවිදින ක්‍රියාවලියේ හිත පවත්වනවා. දුවන හිත නැවත මේකට ගන්න පුරුදු වෙනවා. අන්න සිහිය වැඩෙන්න පටන් ගන්න තැන. ඊළඟට හාන්සි වෙලා හිටියත් පුළුවන් ඇඟේ බර මේ ඇඟේ මෙට්ටෙත් එක්ක වැඩින තැම්පේ ප්‍රකටයිනේ මේ හරහා සිහිය පිටවල හොඳ නින්දකට යන්න. ඉතින් සිහියෙන් පුළුවන්. මේ විදිහට ඉරියව් හතරෙම මේ සිහිය වඩන්න පුළුවන් ඇඟත් එක්ක. ඊළඟට ඒක තව ඉදිරියට යනවා එදිනෙදා වැඩ අතපය. සුවනකොට වටපිට බලනකොට කනකොට බොනකොට යනකොට එනකොට කියලා හැම වෙලෙම මේ අර හදාගත්ත සිහිය දිගට පැවැත්තියි. ඒක තමයි වහුනුව කරනකොට කෙනෙක් මේ සාමාන්‍ය වැඩසටහනකදී කරන්නේ වාඩි වෙලා ඉන්න එක සිහිය පිටවීම ටික වෙලාවක් කරනවා. ඇවිදලා සිහිය පිටවීම සක්මන් භාවනාව කියලාත් ඒකට නම් කළා කී ටික වෙලාවක් කරනවා. තුන්වෙනි කොටස එදිනෙදා සිහිය පැවැත්වීම කියලා. කරන දේතු හිත තියෙනවා. එතකොට තේරෙනවනේ මෙච්ච වෙලාවක් ඉන්න පුළුවන් මෙච්චර බෑ. ඒක ප්‍රකටයිනේ. අන්න එතනින් තමයි බහගන්නේ. වැඩේට. එතකොට අපි දන්නවා මෙච්චර වෙලාවක් මට මේ ඇඟේ හිත තිබුණා. හොඳටම දැනුවත්නේ. අවදි. අන්න සිහි. ඒ වගේමයි මෙච්චර ටිකක් බෑ කියන්නේ. මෙච්චර තියෙන බව දන්නවා කියන අනිත් වෙලාව බෑ කියන එක අහුණා. අපි හිත නැති වෙලාව වර්තමානයේ. හිත පිට පැනපු වෙලාව අහුණා. අන්නේ දැන ගැනීම දෙවනි ජයග්‍රහ. දෙවනි කියන්නේ ඒක තමයි වැඩිම ලොකුම ජයග්‍රහ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අන්නේ එකත් එක්ක අපි ඉස්සරහට නෝ එතකොට ඔය සීල සමාධි ප්‍රඥා කියන පැත්තෙන් ගත්තාම සීලය තියෙන්න ඕන මේ කාරණේ සිහිය නැත්තම් සිහිය රැකෙන්නේ නැහැ නේ කෙනෙක්ට. එනිසා සිහියෙන් සීල රැකෙනවා. ඊට පස්සේ ඉත එකඟ වීම දැන් වෙනවනේ හුස්මත් එක්ක ඉන්න කෙනාට ඒ සප්පර කීපයක් හිටියත් හුස්ම මාර කීපයක් හිටියත් එකඟ වෙලා. අඩි කීපයක් එක දිගට ගියොත් මේ තුල එකඟ භාවයක් ඇති වෙනවා. ඒකත් හරියට අර මෛත්‍රියට හිත එකඟ කරා වගේ. හැබැයි මෛත්‍රිය කියන්නේ මේ හිතෙන් හදපු එකක්. මෛත්‍රිය කියන්නේ අර ඔය අසුපත් වේවා මේ අසුපත් වේවා අම්මා ගුරුවරයා අගමේ කට්ටිය රටේ කට්ටිය ඔහොම ඔහොම අපි හිතෙන් හදනව හදලා යා සුපත් කරනවා. ඒලා හිතෙන් කරනවා. හොඳට හිත ඒකට බැහැ ගන්නවා. හොඳට සිතුවිලි එන්නේ මෛත්‍රී සිතුවිලි හොඳ සිතුවිල්ල. හැබැයි මේක එකඟ වීමක් විතරයි වෙන්නේ. මොකද අරක හිතෙන් හදන්නේ ඇත්තටම ඒ වෙලාවේ නැහැ නේ එහෙම කෙනෙක්.
එහෙමයි.
හිතෙන් හදන්නේ. හදලා හිතේ තියෙන ද්වේෂය අයින් වෙලා යනවා. තනිපයක් සැහැල්ලුවක් එනවා සමතයක්. සමතයකටපත් වෙනවා හිත. ඒක සමාධිය කියලා කියනවා. හැබැයි මෙහෙම එන සමතය තුළ වුණත් ප්‍රඥාවට යන්න ඊළඟ කොටසදී එහෙම හදාගත්ත සිතක ආවෝ සිහිය පවත්තන්න වෙනවා එයාට. මේකේ ස්වභාවය තේරුම් ගන්න. මේක හිතෙන් හදපු දෙයක්. මේක මම දේශයට අකමැති නිසා හදපු දෙයක්. දේශය හොඳ නැති දෙයක් නිසා මෛත්‍රිය ඇති කරගත්තා. ඒක හිතෙන් හදපු දෙයක්. මේකත් සිතුවිල්ලක් පමණයි කියලා ඒක දිහා හොඳට අවදි වෙන්න සිද්ධ
වෙනවා.
නැත්නම් ඒක මම තමයි මම මෛත්‍රී කරා මම මෛත්‍රී කරපු කෙනෙක් මං ඇවිල්ලා මෛත්‍රී කරන පුද්ගලයෙක් කියලා මම කියන එක ස්ථිරයි. එතන හොඳට පළපදියම් වෙනවා. මේ මම යා නැති වෙන පැත්තක් නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒකට යන ක්‍රමය තමයි සිහිය. ඒ සිහිය පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ වුණත්. හැබැයි අර සමතේට හුරු වෙච්ච කෙනාට ඒක අපහසුයි. මොකද මම හදාගත්ත මේ සැපය අත්හරින්න කැමති නෑ. මොකද සැප හොයන ලෝකයක් නේ තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ හරහා සැප හරිලා සැපක් ලබන්න තමයි කැමති. ඇත්තටම මේ විදිහට කරන් යනකොට සමතෙන් හොඳ සැපක් ලැබෙනවා. ඇහ කන ආසේ දියකයි මනස පිනවලා ලබන පෘථග්ජන සැපේ කියන්නේ හරීම විඳවිල්ලක් නේ, මහ දුකක්. ඒක සැපක් කරගත්ත කට්ටිය. නමුත් මේ වගේ හොඳ දෙයක් කරන කෙනෙක්ට වෙන්නේ ඔය වගේ දෙයකදී මෛත්‍රිය වගේ බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, අනුස්සති කියන මෛත්‍රී කොටස් මේ සමත කොටස් සැපයක්. ඒක අනිවාර්යයෙන්ම සැපයක්. ඒක සාපේක්ෂව බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙනවා ඒක සැපයක් තමයි. හැබැයි නිවන් සැපේ නෙමෙයි. නමුත් ඒ සැපයට ඇලෙනවා කියන අර වගේ මේ ඉන්ද්‍රිය පිනවල විඳවිල්ල නවත්තපු කෙනාට මේ නියම ඊට වැඩිය හොඳ සාපේක්ෂ සැපයක් ලැබුණා. සාධාරණයිනේ අහුවෙන එක. ඒකට කැමති වෙන එක. ඒක වෙනවා. එහෙම කෙනාට අන්න ප්‍රඥාව සීල සමාධියෙන් නවතින ප්‍රඥාවට යන්න බැරි වෙනවා. මොකද මෙයා මේකේ ඇබ්බැහි වෙනවා. අන්නේ ඇබ්බැහිය පෙන්නනවා මේ කුඩුකාරයෙක් නරකු වලට ඇබ්බැහි වෙනට සමා ඇබ්බැහි වශයෙන් සමාන ප්‍රතිඵලයේ කොටක් වෙනස්. මොකද අර කෙනාට කය විනාශ වෙනවා, සල්ලි විනාශ වෙනවා, පෞ විනාශ වෙනවා, රටට ලෝකෙට ලොකු හානියක් වෙලා අකුසල. මෙයාට එහෙම එකක් නෙමෙයි. මෙයාට හොඳක්. මෙයා මේක නිරාමිෂ ප්‍රීතියක්, මේක සැපයක්, මේක ධර්මානුකූල දෙයක්, හොඳ දෙයකින් ලබන සැපයක්. හැබැයි බැහි වශයෙන් දෙකම එකයි. හේතුව මේක සිහිය පවත්තන්න එයා ඊළඟට පෙළඹෙන්නේ නැහැ. මේක අතහැරින්න, එහෙම නැත්නම් මේක තුල තියෙන අනිත්‍ය දුක්ඛනාත්ම දකින්න මේ මෛත්‍රී උනත් හට ගන්නවා. ටික වෙලා තියෙනවා, නැති වෙනවා, නැති වෙනවාම අනිත්‍ය වෙලා. මේක සබ ලෝකෙට අයිති ධර්මයක් වෙලා. ඒක මේ සංසාරයට අයිති එකක්. මොසරි නිදීමක් නෑ. අන්න උතන තමයි බුදු පියාණන් වහන්සේ මේ සතිපට්ඨානෙ ඔයා එන්න තභාවිතාසේ උදුනේ මේ සතිපට්ඨානෙ තුලින්නේ සිහිය මුල්තැන දීලා අන්න ඔය කාරණෙත් පරාද කරා. උද්දකරාම පුත්‍ර ආලාර කාලාම පන්නලා ආවේ ඔය සමතේ උපරිමේ රූපපැත්ත, රූප ධාන ඒවා නෙමෙයි නිවන කියලා තේරුම් අරන් බුදු වුණේ මෙන්න මේ ප්‍රඥාව උපදවාගෙන. ඉතින් ඒ ප්‍රඥාව අපට දේශනා කරනවා ඒකායනෝ අයම් භික්ඛවි මග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා. එහෙනම් සිහිය පිටුවීමයි ඒකායන මාර්ගය සත්‍යයේ විසුද්ධියට කියලා බුදු වෙලා අපට දේශනා කරනවා. අපි ඒකේ ගත කරන්නේ මේ අතරතුර භාගතුන් වහන්සේ අනුමත කරනවා රෝදේශය આવොත් මෛත්‍රී කරන්න, රාගය આવොත් අසුභේ වඩන්න, මාන්නේ වැඩි නම් මරණ අනුස්සතිය කළා, මේවා තදබල ඒවා යටපත් කරන්න, ඒවා සම්පහන්සනයක් සමතේකට පත් කර ගැනීමට සමත් භාවනාව ප්‍රයෝගික කරගන්න. හැබැයි ප්‍රඥාවට එන්න කියලා භාගතුනාසි අපිට ඒ අවස්ථාවන්නේ දේශනා කරන. විශේෂයෙන්ම ප්‍රඥාව ඉහෙලින් කියලා දේශනා කළා තියෙනවා. ඉතින් ඒකට යන ක්‍රමයේ තමයි මේ සතර සතිපට්ඨානය. දෙනිසාර මෛත්‍රිය ඒ කියන සමත භාවනා ටික පවා මෙතන මෙහෙදී කියවෙනවා. අඩුයි, කියවෙන්නේ නැහැ, අවශ්‍ය නැහැ. මොකද කෙලිම සතිපට්ඨානෙට යොමු වෙච්ච නිසා. ඒකට ප්‍රඥාව කියන ප්‍රඥාවට සඳහා දාලා කාරණේට කෙලිම ලොමු කළා තියෙන අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මේ සීගිය සතිපට්ඨානෙට මුල් තැන දීලා කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒකයි මේ වැඩසටහන් වල විශේෂත්වය. එතනදී අමතර අපාසියක් වෙන්න සම්මතිය ලැබෙනවා. මේ කිසි කෙනෙක් නෑ මේ වාඩි වෙලා උස්මත් එක්කෙනෙකුට මේ සම්මත සැපයක් නොලැබිච්ච කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඉන්නේ නෑ. ලැබෙනවා. ඉතින් සම්මතය අමතර බාබු. එනිසා සම්මතය කියන අමතර ලාභයක්. එතකොට වෙන්නේ මේ සිහියට මුල් තැන දීපු කෙනා සිහියෙන් ඉන්න උත්සාහ කරන්නේ කයට දැනෙන දේ, මේ වෙලාවේ දැනෙන දේ, හිතට දැනෙන දේ කියලා යනවා. යන්නේ මුල අපි පටන් ගන්න අර කියපු කයත් එක්කමයි. අපි දැන් වාර පළවෙනි වාර්තාවේ තියෙන උස්මට හිත තිබ්බා. උස්මේ මේ විදිහ වෙනස්කම් වුණා. හිත මෙහෙට ගියා. සනීපයක් ආවා. ඒ සනීපය තුල ආපහු උස්ම බැලුවා. අන්න මේ විදිහට කයට මුල් තැන දීලා ඒ කය උදව්වෙන් තමයි වර්තමානයට එන්නේ. කය හැරමිටියක් කරගන්නවා මේ දැන් වෙන දේ දැනගන්න. දැන් අර සමත කෙනෙකුට වෙන්නේ වෙනසොන් ඔය වර්තාවනුකූල සැපයකට යනවා. මේ සැපය හොඳ වෙනවා, ඒක මම වෙනවා, ඒක තැබ්බැහි වෙනවා. නැවත හුස්ම බැලීම හෝ නැවත සිහියක් කියන කාරණයට එන්නේ නැහැ. සිහිය ඒ හැදිච්ච ප්‍රමාණයෙන් නැවතිලා යනවා, ඉදිරියකට යන්නේ. අන්න එතනයි වෙනසකට. එතකොට අන්නේ වෙනස කඩන එක තමයි අපි මේ කරන්නේ. සිහියෙන් ඇඟට නැවත හිතනවා, නැවත හුස්මට අරගෙන හුස්ම වෙනස්කම් බලන්න. අන්න ධර්මයේ ප්‍රකට වෙනවා. ස්ථිර නැති බව දැන් ඒකෙන් හඳුනන හුස්මාග වෙනකොට ගෙවිලා. ඒකට හුස්ම බැලුවේ නැත්නම් වෙන්නේ නැහෙනේ. හුස්ම බලපු කෙනාට විතරයි ඒ විදිහට අත්විඳින්න පුළුවන්. ස්ථිර නැති බව ප්‍රකට වුණා. ආන්න ධර්මයේ වෙනවා. දැන් මෛත්‍රී කරනකොට එහෙම ස්ථිර නැති බව කොහෙන්ද ප්‍රකට කරන්නේ? මෛත්‍රිය ස්ථිරයි. මම ඉන්නවා. මගේ මෛත්‍රී සිත තියෙනවා. එච්චරයි. ඉතින් මේක උනති දර්ශනා කරන්න පුළුවන්. මේ විදිහට සිහිය ඇති කරගත්ත කෙනෙක්ට නිකත් හිතවිල්ලක් මොහොතක් පාසා මේ හිතවිල්ල මම වර්ධනය කරා. ඒ නිසා දැන් මොහොතක් පාසා මේක ඉස්සරහට යනවා. හැබැයි මේක නැති වෙන වෙලාවක් එනවා. මම මේක නැහිට්ටම නැති වෙනවා. එහෙම නැත්නම් තරහ කාප වෙලාවට මේක අනිත්‍ය වෙලා වෙන හිතවිල්ල රාගෙට එනකොට මේක අනිත්‍ය වෙලා මේ විදිහට මේක දකින්න පුළුවන් සිහිය තියෙන කෙනාට. ඒක ගැටලුවක් කරගන්නේ නැහැ. ඒ නිසා සිහිය තියෙන කෙනාට ගැටලුවක් නැහැ. ළඟ කෙනෙක් ඉන්නවා කියලා දැනෙනවා. හිතවිල්ලක් විතරයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නම් එහෙම එකක් තියෙනවා. ඒක දැනෙන සිතුවිල්ල පමණයි කියලා සිහියට හසු වෙන්න දවසක් එනවා. එතකන් ඒක කරන්න ඕනේ. ඒක හිතෙන් කියලා බෑ. දැන් මෙහෙම කියනකොට ඕකත් සිතුවිල්ලක් කියලා ගන්න දැනුමක් තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ විදිහට ටිකට කලින් අපි උපදෙස් ලැබුණානේ. ආන්නේ අපේ කම්මට්ටානාචාර්ය තමයි අපි මේකේ ඉන්නේ නදීප්. අපි දාලා නිතරගල ඉන්නවා අපේ කම්පියුටර් හදන මල්ලි ශේහා. ඉතින් ඒ වගේ මේ ওই මූලික කමටහන් ටික මෙන්න මේ වට කියලා දෙනවා. දැනටමත් ඒවලා තියෙනවා මේ මේවකේ අපේ චැට් වල. ඒකෙන් ගන්න අරගෙන හුරු කරගන්න. ඊට පස්සේ සතිපාසල වශයෙන් අපි මීට වැඩිය තවත් සරල කරලා කරගෙන යනවා. මේ වාඩි කරලා පොඩි අයට ඔය දුවන වඳුරු හිත ඔන්න බලන්න කියලා දැන් මම එක වසරේ ආයත කරනකොට පොඩි වරදින් පටන් ගන්න වඳුරු හිත ගැන. මේ වඳුරු හිත අපිටත් තියෙන කාටත් තියෙනකනේ. ඕක අපි පොඩ්ඩක් බලමුද පාලනය කරන්න කියලා වාඩි කරලා පොඩ්ඩක් පස්සට අද වෙන එක බලන්න කකුල් බලන්න ඇඟ දිහා බලාගෙන ඉන්නකොට ඔන්න හොරා වගේ හුස්ම එනෝ ඒක බලන්න කියලා. ඉතින් අපි දෙනවා පොඩි මේ එකක්. එන පොඩි උන් අනේ ලස්සනට ඉන්නවා ඉතින් අනි 5ක් 10ක් තමයි ඒක වසරනව. ඉතින් ඉන්නවා ඊට පස්සේ ඇවිදීමට ගන්න. ඇවිදින කකුල් හිත තියන්න කියලා කකුල්ලට හිත තියාගෙන ඒකෙම හිත තියාන උත්සාහ කරමු. ඉතින් එතකොට අර සති මාත්‍රයක් වශයෙන් අර දුවන වඳුරු හිත හරි පොඩිය නැති වෙලා යනවනේ ඒක. ඉතින් සමතයක් තමයි පොඩි අයට. ඉතින් පොඩි අයට ප්‍රඥාව දෙන්න බෑනේ ලොකුවට. නමුත් එතන ඉන්න පුළුවන් සෝපා කළා. එතන ඉන්න පුළුවන් මේ ඒ විශාකල වරුදු හතෙන් කරපු විශාක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක් ඉදිරියට යයි සතිපාසලේදී අපි ඔය විදියට සිහිය ලබා දෙනවා කොඩි විදියට. ඉතින් ඒකේදී ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඊට පස්සේ සෙල්ලම් කරනවා අවධානය පවත්තන්න අක්කොඩි ගස්වනා වැරදි ගානක් කියනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එකක් කියලා වරද්දුහම අර එයයිට එනවා පොඩි අවධානයක් සහායකින් විනෝදෙකුත්. ඒ හරහා සතිපාසල කියලා මේකේ වෙනම සංකල්පය ලොකු ස්වාමීන් වහන්සේ හදලා තියෙනවා. මෛතන ගුරුතුමියක් ඉදිරියට දන්නව ඇති ඒවත් ඇවිල්ලා ඇති. නමුත් මේ වැඩසටහන මේ අපි ඉදිරියට යන්නේ වැඩිහිටියයි ෂේන් ඇත්තට මේක නිවන කියන කාරණයට ප්‍රති යොමු වීම දක්වාම කොහොමද ගමන කියන එක කතා බහ කරන ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ අදහස සතර සතිපට්ඨානයයි භාගතුන් වහන්සේගේ ඒ කායන මාර්ගය. ඉතින් ඒ තුළ තමයි සියලුම ධර්ම අඩංගු වෙන්නේ. එක සත්‍ය ස්බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙන්නේ මේ සිහිය වැඩීම තුලයි කියන කාරණේ තමයි අපි මේ මතු කරන්න හදන්නේ. ඉතින් පිටි වශයෙන් මතක් කරා තව මොනවද එතකොට දැනගන්න තියෙන්නේ මේ වැඩේට බැහැලා කිරීම සඳහා උදව් වෙන්න අවශ්‍ය දේවල්?
නෑ ස්වාමීන් වහන්සේ, මම මේ කියපු විදිහට සිහිය වඩලා වහන්සේට තව ගැටලු තිබුණොත් ඉදිරිපත් කරන්න. අර මෛත්‍රිය වඩා සමාජයේ ජීවත් වීමේ පහසුවක් නම් ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන ස්වාමීන් වහන්සේ, අර කවුරු හරි බැන්නත් අර හිතේ දිගට වැඩ කරන්නේ නැහැ තරහ කියන එක, අර ඒ වෙලේ ක්ෂණික තරහක් ඇවිල්ලා එතන මේක නවතිනවන්නේ වගේ දේවල් නම් ප්‍රායෝගිකව අත්දකින්න ලැබුණ අර තරහකාරයෙක් වුණත් දිගට ඉස්සරහට එන්නේ එක්ක එයා යාළු වෙනවා එක්ක ඉවත් වෙලා යනවා එහෙම දේවල් අත්දකින්න ලැබුණ මෛත්‍රී ප්‍රතිඵලයක් විදියට.
අනිවාර්යෙන් එහෙම එකක් බුදුහාමුදුරන්ගේ දේශනාවක් ධර්මයක්නේ. ඉතින් අපි මේක පෙන්නනවා ඒක ලොකු මේ මෛත්‍රිය කියන එකට පෙන්නන කාරණේ තමයි අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි. මම අහං අවීරෝ මම වෛර නැත්තෙක් වෙම්මා, අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි තරහ නැත්තෙක් වෙම්මා, අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි දැඩි දේශත්තෙක් නොවෙම්වා කියලා සුඛී අත්තානම් පරිහරාමි. මගේ ආත්මය එහෙම නැත්තම් මේ කය මම කියන මේ ස්වභාවය සපසේ අත්විඳින පරිහරණය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා මේක පෙන්නලා දීලා තියෙනවා. මේ මොකද්ද ධර්මී මේකෙන් පාලි වශයෙන් පාඨ වශයෙන්. ඉතින් මේකේදී ඔය සුඛී අත්තානම් පරිහරාමි කියනකොට තමයි ඔය සියල්ලම සිද්ධ වෙන්නේ කියන එක මේ සතියට අදාළව. ඒ කොහොමද වාඩි වෙලා හුස්මත් එක්ක ඉන්නවා ඇවිදිනවා කකුලට දැන්න දේ බලාගෙන තමන් අන්න තමන්ට තමන් මෛත්‍රී කරනවා. මම වෛර නැත්තෙක් වෙලා, මම තරහ නැත්තෙක් වෙලා, මම දැඩි පටිග ද්වේෂ නැත්තෙක් වෙලා, මම සැපසේ මගේ මේ දේන ආත්මේ පරිහරණය කෙනෙක් බවට පත් වෙන්නේ සතිමත් වෙච්ච වෙලාවේ විතරයි. යන්න ඒ කයට හිත ආපු වෙලාවේ මුළු ලෝකෙටම මෛත්‍රී සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම නියම මෛත්‍රී වෙන්නේ මේ වෙලාවේ කියන එක තමයි පෙන්වන දෙන්නේ. ඉතින් අන්න ඒකට තමයි අපි දැන් යොමු වෙන්නේ. ඔය කියන වාස ටික අනිවාර්යෙන් තියෙනවා නැත්තේ නෝවේ අනිවාර්යෙන් මේක හරි ඒක අත්විඳින දෙයක්. දැඩි ද්වේෂ තරහ තියන අයට ඒක අවශ්‍යමයි. මේ විදිහට දැන් අත්දැකීම ලැබපු කෙනෙක් නිසා දැන් පහසුයි සිහියට එන්න. ඊට පස්සේ සිහිය හරහත් මේ මෛත්‍රිය මොනේද අත්විඳින්නේ කියලා තේරෙන පටන් ගනි. හැබැයි ඒ වෙන ඒ කියන්නේ එහෙම ලැබෙනකොට තමන්ට සතුටක් ඇති වෙනවා. දැන් මෛත්‍රී කරපු එකේ ප්‍රතිඵල පළත් ලැබෙනවා. ඒ වගේම ප්‍රඥා පැත්තේ එහෙම නැත්නම් සිහිය වඩන පැත්තේ තවත් ඉදිරියට යෑමකුත් තමයි වෙලා තින්නේ කියලා තේරෙන පටන් ගනි. අපි කරලා බලමු මේ විදිහට සම්බන්ධ වෙලා දිගට ඉන්න වැඩසටහනත් එක්ක යොමු කරපු මේ කල්යාණ මිත්‍රයන්ටත් පින් දීලා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵල ලබාගෙන දුකින් මිදී සුවපත් වේවා. සත්සත්.
අවසරයි ස්වාමීන් වහන්ස. අපි අර අත්පත්‍රිකාව බෙදා හදාගෙනකොට ස්වාමීන් වහන්සේ ඒකේ වීඩියෝ පටි දෙකක් තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මම හිතන්නේ නදීක මහත්මියට ඒක ගොඩක් උපකාර වෙයි. පටන් ගැනීම සඳහා සමුගේ සතිමත් පුහුණුව සඳහා ඒක ඉතාමත්ම ඒ කියන්නේ ආදුනිකයෙකුටම ආදුනිකයන්ටම හදපු වීඩියෝ පටි ටිකක්. ඒකයි අපි හැම වැඩසටහනම ඒක ෂෙයා කරගන්නේ හැම දෙනා එක්ක.
හොඳයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඊළඟට තව කවුරු හරි කෙනෙක්ට තව විනාඩි කීපයක් තියෙනවා. කැමති නම් සූමතෝසව ඉදිරිපත් වෙමින් ඔබට ඇති ගැටලුවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැනට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ අර මුලින් කියපු වார்த்தාවට පිළිතුරු දෙනකොට ඒ වார்த்தාවේ අර සුවිශේෂී බවක් ගැන කියවුණු එකට ඔබ වහන්සේ ටිකක් අවධානය යොමු කරා. එතන දැන් ওই සතිමත් වෙනකොට මාත් දැකලා තියෙන ස්වාමීන් වහන්සේ නිතර මේ සුවිශේෂී බවක් පේනවා. ඒ පෙනුනම අපි ඒක නිකන් යටපත් කරලා දාන්න ඕනද නැත්නම් ඒකත් නිරීක්ෂණය වෙන්න දෙන එකද වැඩි සුදුසු කියලා අදහසක් ඔබ වහන්සේගේ විමසන්න හිතුනමට. මොකද ඒ නිරීක්ෂණයට අපි ඉඩ දෙනකොට සමහර ඒවා නිකන් පොඩ්ඩක් ස්පෙෂල් වගේ පේන්න ගන්නවා. සමහර දේවල් දැන් දවස් කීපයක් අවුව පායන්නේ නැතුව තියලා එකපාරට අවුව පෑවම එතන සුවිශේෂී බවක් වගේ දැනවනේ. අන්න ඒ වගේ සියුම් දේවල් වලින් ඉඳලා එහෙම ඒ දැනනකොට ඒක මේ ප්‍රතික්ෂේප කරන්න ඕනද නැත්නම් ඒකත් නිකන් ඒක හරහා මූල කර්මස්ථානයක් කරේ එහෙම දෙයක් පේන්න දෙන එක හොඳයිද ඒ වார்த்தාවේ තිබ්බ හැටිද කියලා දැනගන්න කැමතියි.
ඔව් නෑ ඒක මතුවෙච්ච එක හොඳයි. ඒ විදිහට නැවතත් මේ ඒ සුවිශේෂී කියන එක ප්‍රතික්ෂේප කිරීමක් ගැන කොහොමඩත් මම ප්‍රකාශ කරේ නෑ.
එහෙමයි.
මේ කාරණය දැනගන්න කියන එක තමයි මතක් කරලා දුන්නේ. ඒ වගේමයි ඒක වාර්තා කිරීමෙත් වරදක් කියලා පෙන්වුවේ නෑ. අනිවාර්යෙන් ඒ වාර්තා කිරීම කිසිම ගැටලුවක් නැහැ. දැන් ඊළඟට මෙයාකට ලැබෙන්න ඕනනේ උපදේශක්. ඒ සඳහා නෙමෙයි කමඨහන් සුද්ධ වීමක් නෙමෙයි වාර්තාවකින් බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ සඳහා ඊළඟවර කරන විට මේක මෙන්න මෙහෙම සුවිශේෂී කරගන්න හදන හැටි කියන එක දකින්නයි කියන්නේ. මේ මොකකින් හරි මේක වෙන් කරනවනේ. මේක සුවිශේෂී වෙනවා වෙන්නේ මට. කියන්නේ ඒ කියන කාරණේ දකින්න යන්න තියෙන්නේ නැතුව එන අත්දැකීම් සුවිශේෂී නොවෙන්නේ නොවේ. අනිවාර්යයෙන්ම සුවිශේෂී තමයි. මොකද මේ සංසාරෙට එකපාරයි නිවන් දකින්නේ. ඉතින් ඒ නිවන කියන්නේ සුවිශේෂී එකක් නේ. ඉතින් ඒක එහෙම බැලුවාම මේ විස්තර කිරීම තමයි එහෙම වචනින්. නේ නමුත් නිවන් දැකපු කෙනාට දැක්ක ඉච්චරයි. එහෙම ඒකුත් තියෙනවනේ. ඒ නිසා ඒ රහතන් වහන්සේගෙන් ඇහුවා දැන් බුදුහාමුදුරුවෝගෙන් බාගතුන් වහන්සේගේ විමසන වෙලාවේ මේ මහණ ඔබ සතුටින්ද ඉන්නේ නන්දති සමන් කින් ලද්දාවුස මොකක් ලැබුණටද යාළුව කියලා. එහෙනම් ඔබ දුකින්ද ඉන්නේ මොකක් නොලැබුණාට කියලා අහන. එහෙනම් මේ ඔබ සැප දුක් නැතුව වගේද ඉන්නේ? ආ ඒක නම් ටිකක් කිට්ටුයි කියලා තමයි උත්තරයක් දෙන්නේ. ඒ නිසා අර ඒක ලැබු කෙනෙකුට උක මේ සුවිශේෂී කියලා එකක් ඒව පැනවෙන්නේ නැහැ. හැබැයි අපිට කියන්න පුළුවන් නේ නිවන් ලකුණා කියන්නේ සුවිශේෂී දෙයක් කියන්නේ. ඒ නිසා ඒක ගැන තමයි මේ බලා ගන්න තියෙන්නේ වචන. අපි ලියන විදිහ සහ අපේ කෙරුවාව ලියන එක කොහොමදත් අපිට පස්සේ තමයි ලියන්නේ. ඒක අපි නමේ තමයි ලියන්නේ. ඒ තොරතුරු ලියන්නේ සිඳපු හැටියෙන් ඒ වෙලාවේ දැනෙච්ච විදිය ඒ විදිය තමයි ලියන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒකෙදි අර දැනෙන දේම වර්තා කරනකොට තමයි පිරිසිදු වීම වෙන්නේ. ඒක තමයි ඒ කළා තිබුණේ. ඒ ලියවීම හොඳයි. දැනෙන දේම ලීම. ඉතින් ඒකට කරන්න තියෙන උදව්ව තමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඉතින් මේවා අත්විඳින ස්වභාවය. ඊට පස්සේ ඕක දැන් එක දවසනේ දෙකනේ නීතිපතා ඕකම අත්විඳනම ඉතින් ඕක සුවිශේෂී බවක් නැති වෙලා යනවා. ආන්න එතකොට තමයි ධර්මයේ පෙන්න මේක ප්‍රකට වෙන්නේ. අන්න අන්න ස්ථිර නැහැ. දැන් අර සුවිශේෂී බව දැන්කෝ ඒකත් ස්ථිර නැහැ. ඒ ඔන්න ඔය විදිහට ධර්මයේ ප්‍රකට කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ උපදේශ සහ මේ මතක් කිරීම සිද්ධ කරේ. ඒකට කරගෙන යනකොට මෙන්න මේවා වෙන්න පුළුවන්. මෙහෙම මේක සුවිශේෂී කරගෙන ඉන්න පුළුවන්. දැන් ওই සමතේ ගැන කතා කරේ ඉස්සෙල්ලා ඒ වගේ තැනකදී ඒක වැඩි විශේෂ සුවිශේෂී නිසානේ මම ඒක සපසපයක් තියෙන නිසානේ අල්ලන්නේ. ඉතින් ඒක වගේ එකක් නෙමෙයි මේක. අනිවාර්යෙන් කර නිතිපතා කරන කෙනාට ඒක ස්ථිර නැති වෙලා යනවා. නමුත් මේක සුවිශේෂී කරන්න හදන ස්වභාවය අත්විඳින්න පුළුවන්. අපිට දකින්න පුළුවන්. එතකොට මේ ඇතුළේ ඉන්න මේකව අල්ලන පහසුව වැඩි වෙනවා. ඒ නිසා මේ ඒ බැල්ම තමයි තියාගන්නේ දැනුවත්ව ඉන්න එකයි. මේක සුවිශේෂී කරන්න කරනවා, සුවිශේෂී වෙනවා, නැත්තම් කරන්න හදනවා කියන එක දකිනවා. දැක දැක යන එකයි තියෙන්නේ. අල්ලන්න අපිට වෙලාවක් හිටින් නෑ. ඊළඟ එකට මාරු වෙනවා. ඒකයි අදහස් කරේ.
එහෙමයි සවිනාස පැහැදිලි. එතන මේ අනිත් එක සවිනාස දැන් සමහරට මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා විමසිලිමත් වෙන එකක් ගැන කතා බහ වෙලා තියෙනවා මේ වැඩසටහනේදීත්. ඒක සවිනාස අවශ්‍යතේක දැන් අපි සාමාන්‍ය මූලික උපදේශ වල දෙන විදිහට ගත්තාම එතන මම කියලා එකක් දැන් ඔය සතිමත් හිඳ ගැනීම සහ සතිමත් ඇවිදීමේදී මම කියලා කෙනෙක් ඉන්නවද කියලා සෙවිල්ලක් කිරීමක් නැහැ එතන. ඉන්න ඒක මේ ඒ මම කියලා කෙනෙක් ඉන්නවද මමෙක් ඉන්නවද නැද්ද කියලා වගේ එහෙම බැලීම් අවශ්‍ය නැහැ කියලා වගේ දස මට අවසවිනාස ඒකෙන් පැටලෙන්න පුළුවන්. ඒකෙන් අනවශ්‍ය විදියට ටිකන් චිත් මේ චිත්තානුපස්සනාට වගේ ගිහිල්ලා පැටලලා අතරමං වෙන්න පුළුවන් වගේ අදහසක් මට ආවා. ඔබ වහන්සේට ටිකක් උපදෙස් දෙන්න පුළුවන්ද ඒ සම්බන්ධව? ලොකුත්
නෑ මමෙක් ඉන්නවා කියලා කවුරුත් එහෙම මං හිතන්නේ නැහැ කියයි කියලා පටන් ගන්නකොට මමෙක් ඉන්න බව ඒක ප්‍රසිද්ධ කළා තියෙනවා. ලොකු සාංශේ කට ඇරලා කියන අපේ කට ඇරලා කියනවා. ඒ නිසා ඒක පටලවන්න අවශ්‍ය නැහැ. දැන් වුණත් ඒක පටලවන එක වැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඔය මමයි ඉන්නව නැද්ද කතාව අදාළ ඒ භාවනා කමටහනට අනුකූල ඒ කෙනෙක්ට ඉදිරිපත් කරන කෙනාට අනුකූල ඒක කියන්නේ. ඒ නිසා ඒක මූලික කමටහනට පටලවන්න යන්න එපා. ඒක ලොකු වැරදක් බවට පත් වෙනවා. මොකද ඔය මේ ඔය කියන ගැටලු ඇත්තටම ඇති වෙනවා. ඊට පස්සේ අලුත් කෙනෙකුට දැන් ඔය දැන් ආපු මහත්මියට මුලින්ම ඒ කෙනාට මේ ගැන කි මේ මම එක්ක ඔය ඉන්නව නැද්ද ඔය කතා කියන්න ගියොත් බෑනේ.
ආ ඒක තමයි
කියන්නේ. කියන්න ගියේ මෛත්‍රිය තුල මම ඉන්නවා. මම නැති කරන එක නිවන දක්වා යම එහෙමනම් ඒක එහෙම එකක් තියෙනවා. හැබැයි අපි කියන්නේ නෑනේ ඔන්න දැන් කකුලට හිත ගන්න කකුලේ මම නැහැ. එතකොට හුස්මට හිත ගන්න හුස්මේ මම නැහැ. ඔය එහෙම එකක් දාන්න යන්නේ නැහැනේ. මම සම්බන්ධ කරන්නේ නැහැ. මොකද මම තමයි කරන්නේ ඒක. මම දැන් මෙතනනි පටන් ගන්න. ඉතින් ඒ නිසා මූලික උපදේශ වලට මම යා වචනේ පාවිච්චි කිරීම අද අවශ්‍ය නැහැ. මොකද ඒකේ මම ඉන්නවා. ඊට පස්සේ කරගෙන යන කෙනාට තමයි මේක ඔය පාළලෙන් තොර වෙනකොට මේක අවුල් වෙනස් වෙනකොට අපිලිවෙර වෙනකොට ඇඳෙනකොට ගොජ වෙනකොට වඩන ප්‍රශ්න ඇති වෙනවා. එයා ඒක වාර්තා කරනවා. එතකොට එයාට අදාළව ඒකට මම යාගෙන මතක් කරනවා. කරන්න වෙනවා. මේක කෙරෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒකයි මූලිකවමට හැම දෙක පටලවා ගන්න හොඳ නෑ. ඒක පටලවන්නත් නරකයි. ඒ මම යා කියන කතාව මේ මූලිකවමට හැනට මේ පටලවන්න. අනේ ඒක මම යා නැත්තේ කොහොමද? එහෙම නැත්නම් මම යා ඉන්නේ කොහොමද කියන එක අදාළ නෑ. මොකද ඒක ඉන්නවා. ඒක කතා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා ඔය මමයා කියන කාරණය මේ මෙතෙන්ට මූලිකමට අහන්න අදාළ දෙයක් නෙවෙයි. ඒක මූලික සම්කමට හා සම්බන්ධ කළා මමයා ගැන මේ මමයා නැති කිරීමක් ගැන මොකක් හරි පටල කතාවක් කරනවා නම් තනිකර ඒක නොමගෙයිම බොඩපත් වෙනවා. හින්දා ඒක ගැන කියන්නේ එහෙම එපා කියලා විස්තර කරන්න ගියත් ඒකත් බැරදක්. මොකද නැති ප්‍රශ්නයක් නේ. මොකද ලොකු සාහනස පැහැදිලිව මේ කියන දෙයක් මමයා ඉන්න බව. අපි පැහැදිලිව කතා කරනක් මේ මමයා ඉන්න බව. ඕන මම හිතන්නේ මේක කිසි කෙනෙක් මේ වැඩසටහනේ සාමිනාන්තලා උපුටනේ. මමයා නෑ ඇවිදිනකොට කියලා කියපු කෙනෙක් ඉන්නවා. ආර මූලිකවමට අනේ මූලික උපදේශ. ඒ නිසා ඒක මෙතෙන්ට මූලික උපදෙස් වලට මම යා සම්බන්ධ කළා. ඒ ප්‍රශ්නේ නැගීමම වරදක් කියලායි මම කියන්නේ. ඒක කරන්න යන්නත් එපා. ඒක ප්‍රශ්න කරලා මේක මෙතන නැති ගැටලුවක් හදාගන්න යන්නත් එපා, හදන්නත් එපා. ඒකට අදාළ උපදෙස් දෙන්න ආවේ කියන අනිවාර්ය හැම කෙනෙක් හැම දේශනාවකම කියවෙන්න වෙනවා. මම නැති තැනක් ගැන. ඉතින් ඒක ගැන එනිවන ගැන කතා කරනකොට කියන්න වෙනවනේ. ධර්මෙත් සඳහන් වෙලා තියෙනුනේ මේ මොනවත් නැති තැන. හිරහඳ තාරක නැති තැනක් ගැන කියනවා කියලා බුදුහාමුදුරුවෝ කදාතාවර දේශනා කළා. ඒ නිසා ඒ පැත්ත කියන්න වෙනවා ධර්ම දේශනාව වශයෙන්. යම් මට්ටමකින් ඉදිරියට ගියපු කෙනෙකුට කමඨාන් දේශනා ගන්න වෙනවා. ඒ හැරෙන්න මේ පටන් ගන්නකොට මමෙක් නැති එකක් මම යන නැති කරන්න ඕනේ. ওই වගේ පැතිවලින් යන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය වෙනස හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ආධුනික වැඩසටහනත් එන අය ඉන්නවනේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම කරන්න එක එක මට්ටම්වල. ඒ ප්‍රකාශයට අනුකූලව කරන උපදේශකට මිසක්ක ඒක පට ගන්න බැහැ ආධුනිකයෙකුට මේක ගැලපෙන්නේ නැහැ නේද කියලා. ඒ නිසා අර මේකෙත් ගලණයක් තියෙනවා. වැඩසටහනේ වුණත් සියල්ලටම විවෘතයිනේ. ඕනම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේක තේරුම් බේරුම් ගැනීමක් සිහිය කියලා කියන්න පුළුවන්.
එහෙම සවනස් මට තෝරන්නේ ඒක පැහැදිලි කරගන්න. මොකද අර මූලික උපදේශ අවස්ථාවේදී ওই සම්බන්ධ කතා නොකරන තරමට ඒක පරිසිදුයි කියලා මටත් හිතුණා. මේ ඒක තමයි සවනස් පැහැදිලි කරගන්න අවශ්‍ය වුණේ. ඒක පසුව කතා බහට ලක්ුණාට කමන්නේ. නමුත් මේ ඒක ටිකක් පසුව අවස්ථාවක් කියලා තමයි මට තේරුම් ගියේ. නදී දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා.
බොහොමත් පින්නවන්ත අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ මේ පරියන්කේ පොඩි අත්දැකීමක් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා හිතුණා. ස්වාමීන් වහන්ස දැන් ආනාපානේ නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ මොනක්වත් තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. නමුත් එතරම් අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්ස නැවතත් ආනාපානයේ සුළු වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකම ශාරීරික ඔය තද බව, සැහැල්ලු බව, ඒවා ආපහුම පිළිවෙලට ඕකාර ඇතවීම නැතිවීම දෙපැත්තට යන ස්වාමීන් වහන්සේ. මං මේ ළඟදී ඉඳලා අත්දකින්න දෙයක් තමයි ස්වාමීන් වහන්සේ ආනාපානයේ නොදැනී ඉඳලා බොහොමර සුවපහසුයේ අවස්ථාවේ ඉඳලා නැවතත් ආනාපානයේ දැනෙනකොට අකමැත්තක් වෙනවා ස්වාමීන් වහන්සේ. මට එතනදී මතක් වුණේ අපි දැන් මෞකුසෙන් බිහි වෙනකොට පළවෙනි ආස්වාසය ගන්නකොට කොච්චර අපි එකට අකමැත්තක් තියෙන්නේ නැද්ද කියන අදහස්. ඒ වගේ දෙයක් නිකන් හිතට ආවා ස්වාමීන් වහන්සේ. නා අපි අර ඊට කලින් වෙලා තිබුණ ස්වාමීන් වහන්සේ ආනාපානේ නැති වෙලා යනකොට එකට අකමැති, දැන් හොයන්න ගන්නවා ආනාපානය මොකද උනේ කියලා බය වෙනවා. ඒ අවස්ථාව තියෙනවා. දැන් අර පුරුදේලා ස්වාමීන් වහන්සේ නමුත් නැති ආනාපානෙන් තියෙන මතුවෙන්න ගන්නකොට ඒකට පොඩි අර සුළු අකමැත්තක් තියෙනවා. ඉතින් අර මට හිතුනේ මේ ඉපදීමම කියන එකම ඉතින් අර දුක කියන එක එතර බොහ පැහැදිලි වෙනවා වගේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඒ අදහස ඉදිරිපත් කරන්න කියලා හිතුණා. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ.
ඔය ඉතින් ඉපදිනකොට ඕක තේරුම් ගන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ නිසා මතක හිටින්නෙත් නෑ විදියට. ඇත්තටම මේ 100න් ඉන්නකොට ඒ 100න් උස්ම අත්විඳින කෙනාට තමයි ඕක අත්විඳින්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒක මේ අපි නිතර කොච්චර උස්ම ගත්තත් මේ හුස්මේ මේ වගේ අලුත් අලුත් දේවල් හුස්ම පිළිබඳ වෙන කැමැත්ත අකමැත්ත ඒකත් එක්ක ලබපු ඒ අත්විඳීම් පෙර දෙයක් වුණත් වෙලාවට සමහර වෙලාවට මතුවෙලා ඉන්න පුළුවන් පෙර වින්දිනේ කරපු දෙයක්. කියන්නේ මේ විදිහට සංසන්දනයන්නේ අජත්ත වෛද්‍ය වශයෙන් මේ මට මෙහෙමනම් මේ කෙනාට කොහොමද පොඩි කාලේ ස්වභාවයට කියලා මෙන්න මේ විදිහට එක දාලා බලන්න පුළුවන්. අජත්තං වා කය කාණු පස්සේ ඉතින් බහිද්දාවා මේක මේ අනේ විදීම පිළිබඳව අවධියක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මොහොතට ඇත්තටම අමුතු හැඟීමක් ඇති වෙලා එනවා. වෙනදත් ගන්න හුස්ම හැබැයි මේක එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා මේ ඒ හුස්මම සුන්දර විදිහට අත්විඳිනවා අලුත් විදිහට. යන්නේ අත්විඳීම මේ වටින දෙයක්. එතකොට ඒ ලැබෙන අත්දැකීම මේ තේරුම් ගන්න පුළුවන් මෙන්න මේක දිත්‍තිපත නිතර තියෙන එකක් මේ ඒ දුක මේ විඳවිල්ල නිතර තියෙනවා හැබැයි අපිට ප්‍රකට නැහැ හේතුව මේ එකට අවදි වෙලා නැති නිසා ඉතින් ඒ නිසා හුස්ම තියෙනකන් කෙලස් කියලා කියනවනේ හුස්ම සැරට තියෙන්නේ මේක කෙලස් මොකද මේක පවත්වන්න කරන මේ තණ්හාව ඒ තණ්හාව තුළ තමයි මේක අරගෙන එළියට පිට කරමින් මේ කය පවත්වීම කරන්නේ ඉතින් ඒක වැඩි වෙන්න හුස්ම වැඩි තරහ එන්න හුස්ම ගන්න වැඩි එන්න අඩුවෙන් හුස්ම සංසිඳෙනවා ඒ නිසා ඒ සංසිඳීම පිළිබඳව අපිට අත්විඳින්න පුළුවන් එතකොට කෙලස් සාපේක්ෂව අඩුයි ඉතින් ඔන්න ඔය විදිහට මේ යම් වූ දෙයක් තියෙනවා මෙන්න මේක මේ දකිනවා ඉතින් ඒ දකින ස්වභාවය තමයි අපි ඊළඟට අල්ලන්නේ ඒක තමයි ඔය දැන් ඉස්සලත් කතා කරේ මම ඉතින් මමනේ මේක දකින්නේ ආන්න මේ දකින එක නිවනයි කියන එකක් තියෙනවා ඔබ තමයි අර අද්වෛත වේදාන්තය කියන්නේ දැන් අර මැදට හිත අහම් පස්සේ මේ ඒක තමයි නිවන වෙනවා ඇයි දැන් මේක ඔක්කොම ඈත් වෙලා බලන මම එතකොට ඈත් වෙලා බලන දෙයියන් එහෙම ඒකට කියනවා ਸਰව බලධාරී දෙයියෝ සල්දු කළු නෑ සුදු නෑ පාට නෑ සු දීගං රසං අනු සුභා සුභ නෑ පොඩි කෙටි දිග නෑ කියලා මේ මනින්න බෑ ඒක පෙන්නන්න බෑ වචනින් විස්තර කරන්න බෑ කියලා ස්වභාවයකට තියෙනවා ඉතින් ඒක තමයි ද්වේතාවයක් එහෙම නැත්නම් ද්වේතාවේ නෑ දෙපැත්තම නෑ හැබැයි මැද ඒක තමයි ලෝකසංසාරයෙන් පෙන්න මැද අල්ලනවා කියලා. ඉතින් මැද ඇල්ලීමකුත් තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා තමයි ඒක ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ වට ටිකට් එක විවෘත වෙන්න පුළුවන් මේ අත්දැකීම් ලබාගෙන යනකොට. ඒ නිසා ඒ නිරීක්ෂණය බලාගෙන ඉඳීම තමයි වැඩි කරන්න තියෙන්නේ. එතකොට ඒ අලුත් අත්දැකීම් විඳින්න ලැබෙනවා. ඉතින් සමහර ඒවා මතකත් නැති වෙනවා. ඔය විදිහට මේ විඳින්න තියෙන මේ සමහර දේවල් ඒ වෙලාවින්ද මතක නැහැ. ඊළඟට මොහොතට ගිහිල්ලා මතකත් නැහැ. දැන් වார்த்தාවට ලියන්න ඕන කියලා හිතෙනවා. බලනකොට මේ ඒ අත්දැකීම් මතක නැහැ. ඊළඟ මොහොතේ මේ හරි විශේෂී අත්දැකීමක් ලැබිලා. ආන්න ඒ වගේ. මේ අපි එක එක විදිහෙන් අත්විඳිනවා. අපි ඉතින් කරගෙන යනකොට තේරෙනවා මොකක් වුණත් දුකම තමයි. විඳින්න තියෙනම් දුකක්ම තමයි විඳින්න තියෙන්නේ කියන එක ටිකට් එකකින් ප්‍රකට වෙගෙන එන එක තමයි සිද්ධ වෙන්නේ.
එහෙමයි සෝනන්ස. තවත් හොඳ කාරණයක් මතු කර මට ඒක කියන්නේ කොහොමද කියන විදිහ තමයි චුට්ටක් ගැටලුවක් තිබුණේ. හැම සිතුවිල්ලක්ම කෙලස් කියලා සෝනන්ස. ඒ හුස්ම වැටෙන්න ගන්නෙම ඉස්සෙල්ලා සිතුවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ. මම ගොඩාක් වෙලාවක නිරීක්ෂණය කරා. ඒක ඒ කියන්නේ ඒ සිතුවිල්ල එන ක්ෂණයකම බොහෝම සිම්ම නැවතත් හුස්ම දැනෙන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි කියන්නේ අර කෙලෙස් එනකොටම කියන්නේ තරහ එනකොට වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩිපුරම අපි හතරද ස්පන්දනේ වැඩි වෙන්නේ තරහක් ආපු වෙලාවට වගේනේ. ඒ මට දැන් ඔය තේරෙන විදිහ තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කෙලේශයක් ඇතිවීම පටන් ගැනීම තමයි එහෙනම් මේ හුස්ම දැනින්නේ කියන විදිහ එහෙම හිතුවත් හරිද ස්වාමීන් වහන්සේ මම?
ඔනේ ඒක ගැටලුවක් නෑ. එහෙම දකින්න එක අපි එකට මේ කෙලස් කියලා මේවා මොකද්ද
නම් කරන්නේ සාඩේ
කෙලස් කියලා මේවා මේ ඒ ලබන ඔය හුස්මට තියෙන හිතයි එහෙම නැත්නම් ඒක දකින්න හිතවිල්ලයි මේ ප්‍රතික්ෂේප කරන හෝ ඒවට පයින් ගහන එක නෙමෙයි අත්දැකීම ලබන එහෙම නැත්නම් ඒක අවදානෙට හසු වෙන එක මේ අත්විඳිනවා මෙන්න මේකයි ස්වභාවය කියලා තේරුම් ගන්නවා සහ මේ ඒවා මේ ලැබෙන දියුණුවට ලැබෙන ඥානයක් නෙමෙයි නැත්තම් ගෙන මේකට හේතුවක් පේන. ඒත් මේකට හේතුව පේන්න පටන් ගන්නවා. ඒකේ සිහිය වැඩි වෙනකොට වෙන එකක් කියලා පෙන්නවා. ඒක ඔය කියනවා මේ ඥානපැත්තෙන් නම් පච්චේ පරිග්ගහ කියලා කියන්නේ. ඒකත් ඇත්තටම ඉගෙන ගත්තේ මේ වැඩසටහනේ මේ ප්‍රශ්නේ අහලා මේ බන්දු මාමා අහුවන් පස්සේ ඔන්න අමුතුවෙන් ඉගෙන ගන්න වුණා. ප්‍රයෝජනෙකුත් නැතිවෙනවා අපි
පොත්
වෙන නිසා මේ ඊට පස්සේ ඇත්තටම මේ මොකට ඒක මේ රතවින සූත්‍රය සහ ඒක ඇතුලේ තියෙන ඒක කටුවා වෙන්නේ ඥාන ටික දාලා තියෙන්නේ ඒ ඔක්කොම ටික බලන් ගියාම ඒක තියෙනවා අර පත්‍ය පරිග්‍රහ කියන්නේ මේ හේතු ප්‍රකට වෙනවා. හුස්මට තලි හේතු විහිතුවිල්ල කියලා ප්‍රකට වෙනවානේ. ආන්න මේ වගේ එකක්. ඒකත් එච්චර හැබැයි ඔක්කොම ලෝකෙට අයිති දේවල් කියලා ඒක පෙන්නලා දීලා තිනවා. මොන ඥාන ලැබුවත් ඥාන දස විසුද්ධියත් ලෝකෙට අයිති එකක්. මේත් මමම තමයි කියලා පෙන්නලා දීලා තිනවා. ඒ නිසා ඒකිනුත් විසුද්ධ වීම තමයි ප්‍රඥා විමුක්ත. ප්‍රඥාවේ මිදීම තමයි නිවන කියලා පෙන්වලා දුන්නා. ප්‍රඥාව අතාරින්න පුළුවන් නම් අන්න නිවනයි කියලා පෙන්වලා දීලා තිනවා. ඒ නිසා මේ ඒ ලැබෙන දේවල් ප්‍රශ්න කරගන්න දුකක් කරගන්න අවශ්‍ය නැහැ. ඒවා මේ ස්වභාවයක් කරගන්න ඒ වෙවිලා මේ සිහියට හසු වෙන දෙයක් කරගන්නවා. මේ විදිහින් අත්දැකීම් ටික ප්‍රශ්න කරගන්නේ නැහැ. මේ මෙහෙම දැනගැනීමෙන් යනවා. එතකොට මේ වශයෙන් උත්තර ගන්නවා. ඊට පස්සේ ඒක අනිවාර්යයෙන්ම වත්ති දිනවා මේ ප්‍රායෝගික වශයෙන් භාවනාවේදී. ඒකම තමයි ඉදිරියට යෑම තියෙන්නේ. මේ දැනුවත් බවනේ අපිව බේරලා දෙන්නේ. එහෙනම් ඒකට කෙලස් කියලා විරුද්ධ වීම කරන්නේ නැහැ. උස්ව සංසිඳනම සාපේක්ෂව කෙලස් අඩුයි කියලා දන්නවා. හැබැයි ඉවරයක් නැහැ. දුක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ පංච පාදානස්තන්ද කියන කාරණේ ඉන්නේ යන්න තියෙන්නේ. ඒක තියෙන සියුම්ම මට්ටම ඒක දක්වා මේක ගෙනියනවා. මේක ස්පර්ශයන්කෙදීම විතරක් නෙමෙයි සක්මන එදිනෙදා වැඩවලදී වෙන්නත් පුළුවන්. අපිට තියෙන සිහිය පැවැත්වීම විතරයි. මේ කියන වගේ මූලික තියෙන්නේ මේ දැනෙන දේ බලාගෙන ඉන්න එක.
එහෙමයි ස්වාමීනි. බොහොම සතුටින් පිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මේක කතා බහගෙන ඉන්නකොට මට පොඩි ගැටලුවක් මතක් වුණා. මේ කාලය ඇතුළේ මගේ ඔළුවේ තිබිච්ච ගැටලුවක් මේ ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස.
ඔව්.
මේ ස්වාමීන් වහන්ස, මේ දැන් කල්පනා කර ඉන්නකොට මේ හැමදේම ශුන්‍ය මට්ටමක තියෙනවා වගේ කල්පනාවක් එනවා. නිවීම කියන්නේ හැමදේම ශුන්‍යයි කියලා අවසානයේ අවබෝධ වීමක්ද, නැත්නම් හිතේ තියෙන මේ කෙලස් ටික ශුන්‍ය වෙයිමක්ද කියලා මට ලොකු ගැටලුවක් කාලෙක ඉඳන් තියෙනවා ස්වාමීන් වහන්ස.
මොකද දෙක, හිතේ තියෙන කෙලස් ශුන්‍ය වීමද, අනිත් එක මොකද්ද, දෙක මොකද්ද, දෙවෙනි?
මේ දැන් ස්වාමීන් වහන්ස, දැන් අපි ඉස්සරහා මේ තියෙන ටීවී, ෆෑන්, මේ අපේ ශරීරය හැමදේම අවසානයේ ශුන්‍ය වෙනවනේ ස්වාමීන් වහන්ස. බාහිර ලෝකයක් මේ මගේ සිතිවිලි පවා හැමදේම ඇති වෙලා නැති වෙලා ශුන්‍ය වෙනවනේ ස්වාමීන් වහන්ස. මේ සිහිය ප්‍රත්‍යවද්ද සිහිය ඇති වෙලා නැති වෙලා ශුන්‍ය මට්ටමක් වෙනවනේ. එතකොට නිවීම කියන්නේ ওই ශුන්‍යතාවය අවබෝධ වීමක්ද, එහෙම නැත්නම් කෙලස් ටික නැතිවීම යාමක්ද කියලා මට ලොකු ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස.
ඔය කියන්නේ මේ අපි සිහිය ප්‍රත්‍යනකොට තමයි ඔය ප්‍රකට වෙලා ඉන්නේ. ඔය ඇවිල්ලා දැන් අපි ඒකයි ඉස්සෙල්ලා මුතු කරේ මේ අපි මේ සමතයක් එහෙම නැත්නම් දැනුම සුතමේ ඥානය වශයෙන් යනකොට පැටලෙවිලි වෙන්න ඉඩ තියෙන වැඩි. මේ ඥානයන් තුන අහලා තිනවනේ ප්‍රධාන වශයෙන්. සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන.
එහෙම නැහැ ස්වාමීනා, වචනයක් කියනකොට මට දැනෙනවා මේ හැම වචනයක්ම මේ ස්වර මට්ටමින්. දැන් මම වහන්සේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ ශබ්දේ පවා ඉතා කුඩා විදිහට කැඩිලා කැඩිලා ගිහලා එතන ඇති දෙයක් නැති මට්ටමක්ම වගේ තියෙන ගතියක් තියෙනවා. දැන් මිනිස්වර ගොඩක් සංස්කාර ගොඩනගාගෙන මේවා ගැන කල්පනා කළා කල්පනා කළා නෙවෙයි දෙයක් තියෙනවා කියලා, අනික ඇහැටත් පේනවනේ දෙයක් තියෙන බව.
දැන් මෙහෙම කිව්වොත් එහෙම මේ කිසි මෙහෙම දැන් ඔය කියන කාරණේ සත්‍ය නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ අමුතුවෙන් සිහිය වඩන්න හෝ අමුතුවෙන් භාවනා කරන්න හෝ අමුතුවෙන් කවුරුන්ගෙන් උපදෙස් ගන්න හෝ. අපි කියන්නේ ඇත්ත වශයෙන්ම ඔය කියන දේවල් ටික අපි සම්පූර්ණ කරගෙන නම් අපිට නිදහස්. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ලතාවේ තිය රහත් වෙන්න බෑය. රහත් වෙලා නැත්තම් අපිට තියෙන ක්‍රමයක් ඒක ළඟා කරගැනීමට. ඒක අප තමන්ම දන්නවනේ. ඉතිහාසයක් තියෙනවා. ඒතර ගැටලු ඇති කරනවා, බය ඇති කරනවා. බය කියන්නේ කෙලෙසයක්. ප්‍රශ්න ඇති කරනවා, ප්‍රශ්න කියන්නේ කෙලෙස්. මොකද අර ඔය කියන වගේ එළියේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඇතුලේ. ඒකයි ප්‍රශ්න තියෙන තාක් ගැටලුව තියෙනවා. ගැටලුව තියෙනවා කියන්නේ කෙලෙස් තියෙනවා.
ශුන්‍යතාවයටම බැහැගන්න එපා නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ මේක ශුන්‍යයි
කියන හදන්නේ. ඔය කියන කාරණෙන් තමයි ඒ කියන්නේ අපිට ගැටලුව ඇති වෙන්නේ. මේකට මෙහෙ ප්‍රධානෙම බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඥාන තුනක් අවබෝධය සඳහා. ඔය කියන ශුන්‍යතාවය සඳහා කියන්නකෝ. ශුන්‍යතාවයට කාරණා තුනක්. ඒක තමයි සුතමේ ඥාණයෙන් ශුන්‍යතාවය දැනගන්න. චින්තාමේ වශයෙන් ශුන්‍යතාවය දැනගන්න. භාවනාමේ වශයෙන් සාක්ෂාත් කරගන්න ශුන්‍යතාවය. එතකොටයි නියම ශුන්‍යතාවයක් ළඟා කරගත්ත වෙන්නේ. එතන ඒකට සුතමේ වශයෙන් කියන කාරණා ඔය කියනවා දන්නවා. ඒ වගේම ඔය දැන් ඔය කුතුමී කතා කරනවා ඒක පිළිබඳ චින්තාමේ වශයෙන් මෙහෙමයි මේ විදිහයි කියලා. හැබැයි ඒක භාවනාමේ වශයෙන් සාක්ෂාත් කරුත් විතරයි අර කියන ආතති ප්‍රශ්න ටික අඩු වෙලා අපිට තියෙන බයවල් තියෙන ප්‍රශ්න ටික මේ ලෝකෙට තියෙන බැඳීම් ටික තියෙන නිසා නෙමෙයි ප්‍රශ්න ටික තියෙන ඒ ටික ලිහිලා යන්නේ. ඉතින් ඒක සම්පූර්ණ කරන ක්‍රමවේදය තමයි සිහිය කියන්නේ. ඒකයි මුලින්ම විස්තර කරේ. ඒකයි ඒකට මතක් කරේ ওই ගැටලුව මේ කාලයක් කරපු නිසා මෛත්‍රී භාවනාවක් කරපු නිසා මේ මමයා ගෙවිලා යෑම කියන වචනේ පාවිච්චි ඔබතුමීට දැම්මෙත් කියලා කිව්වෙත් ඒ නිසා. මොකද මේ පරාසෙම යම් ප්‍රමාණයක අල්ලගෙන ඉන්නවනේ අපි දැනුමක් තියෙන කෙනෙක්නේ. එහෙනම් ඒ අවසාන පැත්ත මේක. ওই දුක නැති විදිහ මම නැති වුණොත්. ඒකට නෙවෙයි. ඒකනේ අවසාන කොන. ඉතින් ඒක පටන් ගන්නකොට ඊය පවත්වන්න තියෙනවා. මේ කයත් එක්ක අනුපස්සනා වේදනාන පස්සන චිත්තම් වල කියලා ධර්ම මේක වැඩෙනවා. අපිට කයට හිත තියෙනකොට හතර සතිපට්ඨානේ වැඩෙන පටන් ගන්නවා. අන්න ඒ කයට හිත තැබීම හරහා තමයි ওই ශුන්‍යතාවට යන්නේ. හැබැයි ඒකට ඒ දෙන කයට හිත කියලා ඇවිදීමේ තුල සම්පූර්ණ මේ අත්දැකීම් ටික තමන් එකතු කරගෙන ඉන්න ඕනේ. ඔය කියන දැනුමට එන්න දෙන්න බෑ. එතකොට ඔය සිහිය වඩනකොට යටිපතුල හිත තියෙනවා කියන්නකෝ වමට දැනෙනවා. දකුණට තියෙනවා. ඔන්න යටිපතුලේ වැලි පෑගෙනව දැනෙනවා. ඔන්න එතකොට වෙන ශූන්‍යයි නේද කියලා ඔන්න එක පාට එනවා. එතකොට දැනගන්න ඕනේ මේ වර්තමානයේ මේ කය නෙවෙයි. මේ දැන් ඇවිල්ලා තියෙන සිතුවිල්ලක්. මනසට හිත ගිහින් සිහියෙන් පැනලා ඒක අවබෝධයට හේතු කරන්නේ නැහැ. අන්න ඒක සිහි වඩන කෙනාට ප්‍රකටයි. ඒක නොකරන කෙනාට ප්‍රකට කරගන්න බෑ. එයාට සිතුවිලි මනසට ගිහින් තියෙන එක සිහිය නෙවෙයි. ඒක ඇවිල්ලා අසතිය. නමුත් ධර්ම කාරණා ටිකක් තමයි පෙන්වන්නේ. හැබැයි ඒක පොඩ්ඩක් හොඳයි. අර පව් කරන එක්කනට වැඩිය රාග හිතුවිලි හිත හිත ඉන්න එක්කනට වැඩිය දේශයෙන් ඉන්න එක්කනට වැඩිය ඊට මේ ඒකනට වඩා හොඳයි. හැබැයි ඒ වුණාට තාම හිත අර ධර්මානුකූල වෙන සමතේකට විතරයි ඒකපත් වෙන්නේ. පොඩි සැනසීමක් එනවා. හැබැයි අවබෝධයයි කියලා රැවටෙනවා ඊළඟ කාර්යය. අන්න එතනයි තියෙන ප්‍රධානම ගැටලුව. ඒකයි ඔය පාවිච්චි වෙන ප්‍රශ්නේ.
රාගයේ සිත තුළ ප්‍රකටයි, ද්වේෂයේ සෑහෙන අඩුයි. රාගේ නම් ඒ කියන්නේ ඇතම් දේවල් වෙලාවදී හිත තුළ රාගය මත වෙන කෙලෙස් ඒව ප්‍රකටව දැනෙනවා. අර ශුන්‍යතාවය කියන්නේ නිකන් ප්‍රචාර අහපු බණ හරහා එහෙම කල්පනා කරනකොට තමයි ශුන්‍යතාවය තේරෙන්නේ. සාමාන්‍ය ලෝක මට්ටමින් ඔය විඥාන මට්ටමින් කල්පනා කරනකොට රාගය එහෙම එනවා ස්වාමීන් වහන්සේ.
ඒක තමයි මම කියන්නේ. ඒ අහපුවා පාවිච්චි වෙන්නේ අපේ මනසත් එක්ක. මේ සිහියෙන් තාම හදලන එකක් නෙමෙයි. හැබැයි ඒක පරිකාරණයක් නෑ. දැන් අපිට ඒ සිහිය හරහා එකට යන්න පුළුවන්. මම කියන්නම් මේකත් හැබැයි පටලවා ගන්න පුළුවන්. අඩිය තියෙනකොට ඒ අඩියේ හරියටම වමේ එළඹ වදිනවා, වැලි පෑගෙනවා, හොඳට තොරතුරු ප්‍රකට වෙනකොට ඊට සාපේක්ෂව ලෝකෙම ශුන්‍යයි.
ඒක තමයි සමේ මට්ටමකට
බෑ. ඒක කළා කියන්න ඕනේ. ඒකයි මම කියන්නේ. අන්න ඒක තමයි කියලා කියනවා. කරන්නේ නැති කෙනෙකුට එහෙම කියන්න අයිතියක් නැහැ. ඒ නිසා කරන්න ඕනේ. කරලා බලන්න ඕනේ. ඒ කරලා බලන කෙනාට මේ ওই දැනුම ප්‍රයෝජනයක් ලැබෙයි. හැබැයි ඉස්ස වෙන්න දෙන්න එපා. මේකට ලොකු සාසන නිතර කියන එකක් තමයි කරත්තේ යනවා. යනකොට ගුණාන ඉස්සරහා ඉඳන් අදින්නේ. ඒ ගුණා තමයි භාවනා. ඒ කියන්නේ කරන්නේ. වැලි පෑගෙනවා කකුලට දැනෙන දේවල් අත්විඳින්න. හුස්ම අත්විඳින්න විඳින ගමන් කරත්තේ පිටිපස්සේ තියෙනවා ওই දැනුම ටික. ඒව ප්‍රයෝජනෙට ගන්න. ඒ කියන්නේ ඒක තදා හිත ඉන්නේ පාර දැනෙන දැනීමෙන් මේව ප්‍රකට වෙන්න අරින්න. ගුණා පස්සට දාන්න කරත් ඉස්තර කරන්න එපා. එතකොට උට අදින්න බෑනේ. අර මේක තල්ලු කරන්න තල්ලු කරනවා කියන කරත් යන්නේ නෑ. වැරදි පැත්තක්. ඒ නිසා ඔය පෙරදීම තමයි මේ ලෝකෙම තියෙන්නේ. ඒ නිසා ඒක හදන ක්‍රමයේ තමයි මේක. ඒක තමයි ලොකු සංසයේ වෙනස. අනිත් ඒවා වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක පටලවා ගන්න අපි අනන්ත දැකලා තියෙනවා. ඕනතරම් ඉන්නවා. අපි ඇසුරෙත් ඉන්නවා. අන්නේ තුලත් ඉන්නවා. භාවනා කරන ඇත්ත ඉන්නවා. ඉතින් ඒ නිසා ඒකෙත් බඩු පාඩු නැතිව ඕන තරම් ඉන්නවා. එහෙනම් ඒක අපි දැකලා තියෙන ඕන තරම් කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒ වගේමයි මේ ඒ කතා අරගෙන බැරි අයත් ඉන්නවා. ඔය කියලා මේ දැන් මම මෙහෙමයි කියලා හිතාගෙන ඇවිල්ලා ඒක ගැන කතා කරලා ඉවරලා මේකට බැහැ ගන්න බෑ. මොකද ඕකේ ඉන්න තාක් අර සරල වෙන්න අමාරු. සුනීත සෝපාක වෙන්න බෑනේ. අර මේ වෙන හිතාගෙන හිටපු කෙනෙකුට සෝපාක වගේ ඇවිදින්න තියෙන්නේ මොකුත් නැතුව. මේ අවුරුදු 7 විශාකා ලැබුව අත්දැකීම ලබන තිරයට නැහැනේ. පක්කාන ප්‍රකරණ ශූන්‍යතා අනිමිත්ත අපන හිත කතා නැහැනේ. සෝපාක කියලුවේ. යා සක්මා කරනකොට එයා ඇත්තටම මේක අත්විඳිනවා. ඒක එයාට අවබෝධයේ රහත්භාවය ලබා දෙනවා. අර ගොළුවේ පුරවන් ඉන්න කෙනාට මේක වහලකමයි කරන්නේ කරත් මේ ඉස්සරහා ගුණා පස්සේ ඉතින් දුක් විඳිල්ලක් විඳින්න වෙනවා මේ ඊට පස්සේ ළඟ පෑමකුත් කරන්න වෙනවා ඒ නිසා සිහිය වඩන්න අපි ප්‍රകൃතියට යනවා ඒ නිසා ඒ දැනුම ඒ ලැබපු දේවල් එකක්වත් නරක නෑ ඒවා තියෙන්න අරින්න කරත් පිටිපස්සේ ගුණාට ඉස්සර වෙන්න ඉඩ දෙමු අපි ඒකට තමයි මේකට සම්බන්ධ වුනේ එහෙනම් අපි ගුණා ආගේ වැඩේ කරන් යන්න
හොඳයි ස්වාමිනත එතකොට ඔබ වහන්සේ දේශනා කරන සිත කය වචනය කියන තුනම එක තැනකට ගන්නකොටද ස්වාමින් වහන්සේ මේක අපිට තේරුම් යන්නේ
ඒක තමයි කරලා බලන්න තියෙන්නේ අපේ සිත කය වචනය කියලා දැනවද නැත්ද කියන ඒවා තමයි වාර්තා වශයෙන් ඉදිරිපත් කරන්නේ ඒතොර ඒක කරලා බලලා කියන්න බලන්න උපද වෙන්නේ කියලා
හොඳයි ස්වාමින් වහන්සේ තේරුම් සරණයි
සරණයි
බොහොම පින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඉතාම සවිස්තර මේ පැහැදිලි කර ආධුනික උපදේශ වශයෙන් ඒ විදිහට ඔබ වහන්සේට බොහොම පිට මම හිතන්නේ දැන් කාල වේලාව අවසන් වෙමින් තියෙන්නේ ඒ නිසා ස්වාමීන් වහන්සේ මම නදීප් නැවත බාර දෙන්නම් ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නැතිවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නදීප් ඔබට බාර දෙනවා නැවතත්
බොහොමත්ම පින්කාමන්ත අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනේ අපේ වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි සූදානම් වෙන්නේ ඒ සඳහා මම බන්දුල මහමාට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ
අවසරයි ස්වාමීන් වහන්සේ ඉද දිනත් කරුණීය ස්වාමීන් වහන්සේ දෙනවම නම කීමට අවසරයි ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේ තම වටනා කාරණා රාශියක් ප්‍රතිපදාව පිළිමට අවශ්‍ය කරන සීල් බොහෝ උපදෙස් අපිට ලබා දුන්නා. ඉතින් උන්වහන්සේලා එකරගත්තේ සීලම් පින් උන්වහන්සේලා බලාපොරොත්තු වෙන ඒ ප්‍රතිපදාවේ දියුණුව සඳහා නිවන් මඟ සාක්ෂාත් කිරීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුත්තට ආරම්භ කිරීමට අත හිත දුන් ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සීලම ස්වාමීන් වහන්සේලාටත් මේ සීලම් පින් උන්වහන්සේලා ඒ කරගෙන යන කටයුතු කරගෙන යාමට ශක්තිය ඵලයේ පිස හේතේවා පිළ නොපිළ නියම් කොටසක් මේ සඳහා අප උපකාර කරනවා නම් එයාටත් පින් අනුමෝදන් කිරීමටත් අපගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ගාථා කියා සජ්ජායනා කරමු. දෙවියන්ට පින් දීම එත්තාවතා ධම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ධම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ධම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති ඥාතීන්ට පින්දීම ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ දං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යා නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. උවන්සේ වන්දනා කිරීමට අවසර. ඕකාස වන්දාමි බන්තේ
හේවන්තු
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
නෝදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
හේවන්තු
තතියම්පියෝකාස වන්දාමි බන්තේ තතියම්පියෝකාස වන්දාමි බන්තේ
උපත්ත්වා විවාදෙන සීලිස්සේ නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුමන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු
සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දාවා සම්බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
පත්තිවා නුපත්තිවා.